नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදිහට මේ ඉරිදා දවසේ එකතු වෙලා ඉන්නේ යම්කිසි ඒ කමඨහන් පිරිසිදු කිරීමේ වැඩසටහනකට. එතකොට මුලින් අපි විනාඩි කිහිපයක් අරගෙන ධර්ම දේශනාවක් සිද්ධ කරලා, ඊළඟට ඒ තමුන්ගේ මතුවෙලා තියෙන අත්දැකීම් ප්‍රශ්න දිහාවට යොමු වෙන තමයි බලාපොරොත්තුව. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා අපි අද බලමු විනාඩි 20ක් 30ක් අරගෙන යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් අපි දැන් සමහර විට ඔය ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන එහෙම උනන්දුවක් තියෙන කට්ටිය දන්නව ඇති. අපි දැකලා තියෙනවා මෙන්න මේකේ ගිනි සිලුවක් අරගෙන යනවා. මෙන්න මේ ගිනි සිලුව කොහේ ඉඳලා කොහෙට අරන් යනවද කියලා සාමාන්‍ය අපිට හැඟීමක් නැහැ. නමුත් අපි දැකලා තියෙනවා මේ එකක් උස්සගෙන එහෙම කැරකෙනවා. යම් කිසි ක්‍රීඩකෙක් මේක අරගෙන ගිහිල්ලා දල්වනවා අපි දැකලා තියෙනවා. එතකොට මේ ගිනි සිලුව සාමාන්‍ය පොඩ්ඩක් හොයලා බැලුවොත් අපිට දැනගන්න තියෙනවා මොකද ඒ ග්‍රීසියේ අතීතේ ඒ අවුරුදු 3000කට විතර කලින් යම් කිසි ස්ථානයක ඒ ඔලිම්පික් ක්‍රීඩා පැවැත්තුණාද, ඒ සම්ප්‍රදාය ආරම්භ වුණාද, අන්න එතනින් තමයි මේ ගිනි සිලුව දැල්වෙන්නේ. එතනින් මේ ගිනි සිලුව දල්වලා ඉවර වෙලා ඊට පස්සේ යම් කිසි ඒ අදාළ අවුරුද්දේ ඒ තියෙන යම් කිසි නගරයක් තියෙනවද, ඒ නගරයට මේ ගිනි සිලුව නිවීමකින් තොරව අරගෙන යන්න උත්සාහ කරනවා. එතකොට අතන දල්වගත්ත ගිනි සිලුව අන්න අර අදාළ නගරයට ගෙනිහිල්ලා ඒ නගරය තුළ යම් කිසි ලොකු තියෙන පන්දමක් වගේ දෙයක් දල්වනවා. ඒ ඔලිම්පික් ක්‍රීඩාවලල පැවැත්වෙන ස්ථානයේ තියෙන පන්දමක් වගේ එකක් දැල්වෙනවා. ඊට පස්සේ මේ ඔලිම්පික් ක්‍රීඩාවලල පැවැත්වෙන තාක්කල් මේ පන්දම දැල්වෙනවා. අවසානයේ මේ ක්‍රීඩාවලල නිමා වුණා කියන එක සනිටුහන් වෙන්නේ අන්න අර පන්දම නිවීමෙන්. එතකොට මේ ග්‍රීසියෙන් දැල්වගත්ත මේ ගිනි සිලුව අරගෙන යම්කිසි නගරයකට යම්කිසි ස්ථානයකට ගමන් කරනවා. ඒ ගමන් කිරීම අපිට බාහිර ලෝකේ බැලුවහම දකින්න පුළුවන්. දකින්න පුළුවන් අර පන්දමක් පත්තු කරගත්තා, ඒක අරගෙන ගියා. නිවා ගන්න නැතුව ඒ විදිහටම අරගෙන යාමක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක එක්තරා අවස්ථාවක මෙන්න මේ වගේ බමුණන්ගේ මෙන්න මේ පන්දම් කතාවක් ගැන කියනවා. බමුණන්ගේ තියෙනවා කියන මෙන්න මේ වගේ ප්‍රතිපදාවක්. මොකද්ද මේ ප්‍රතිපදාව? පෙරදිග දිහා බලාගෙන ගමන් කරන ප්‍රතිපදාවක් මේ බමුණන්ට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ යම් කිසි පැහැදිලි කිරීමකට ආරම්භයක් අරගන්නවා. ඉතින් එහෙම කියලා කියනවා බමුණෝ මෙන්න මේ විදිහේ දෙයක් තමුන්ගේ ඒ ගෝල බාලයෝ තමුන්ගේ ශිෂ්‍යයෝ මෙන්න මේ විදිහේ දෙයක සමාදන් කරනවා. මොකකද සමාදන් කරන්නේ? මේ තැනැත්තට කතා කරලා කියනවා, තරුණය බ්‍රාහ්මණය ඔබ උදේ පාන්දර අවදි වෙන්න. උදේ පාන්දර අවදි වෙන්න. අවදි වෙලා ඔබ පෙරදිග බලා ගමන් කරන්න. එතකොට නැගෙනහිර දිශාව බලාගෙන ගමන් කරන්න. ඒ ගමන් කරනකොට යම් කිසි කන්දක් හම්බ වෙනවද, ඒ කන්ද මග අරින්න එපා. ඒ කන්ද හරහා යන්න. ඊළඟට යම් කිසි මඩවගුරක් හම්බ වෙනවද, ඒ මඩවගුර හරහා යන්න. යම් කිසි කැලෑවක් හම්බ වෙනවද, ඒ කැලෑව හරහා යන්න. යම් කිසි ප්‍රපාතයක් හම්බ වෙනවද, ඒ ප්‍රපාතය හරහා යන්න. මොනවා හම්බුණත් තමුන්ගේ දිශාව වෙනස් කරන්න නැතුව ඒ දිශාවටම ගමන් කරන්න කියලා යම් කිසි උපදේශක් දෙනවා. එතකොට එහෙම කියලා කියනවා බැරි වෙලාවත් ඔබ මේ විදිහට ගමන් කරනකොට ප්‍රපාතයකින් වැටිලා මළොත්, එහෙම නැත්නම් මඩ වගුරකට වැටිලා ගිලුනොත්, ගිලිලා මරණයට පත් වුනොත්, ওই විදිහට සතෙක්ගේ අනතුරක් වෙලා මරණයට පත් වුනොත් අන්න ඔබට බය වෙන දෙයක් නැහැ. මොකද ඔබ අනිවාර්යෙන් ස්වර්ග ලෝකයේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. මෙන්න මේ විදිහ ප්‍රතිපදාවක් මෙන්න මේ සමාදන් කිරීමක් කරනවා. එහෙම කරලා එහෙම සමාදන් වෙලා ඉතින් මේ සමාදන් වෙච්ච බ්‍රාහ්මණ තරුණයා මොකද කරන්නේ? අන්න අර උපදේශ අනුව තමුන්ගේ ගමනේ යෙදෙනවා. ඒකට සමහර විට දින කිහිපයක් මාස කිහිපයක් මේ විදිහට ගමන් කළා අන්න මරණයට පත් වෙනවා. මරණයට පත් වුණාම මේගොල්ලෝ ගිහිල්ලා සුගතියේ උප්පත්ති ලැබනවා කියලා අදහසක් මේ බවුණන්ගේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන හැර දක්වනවා. එහෙම කියලා කියනවා. හැබැයි ඉතින් මේක නම් මේ බමුණුන්ගේ මෝඩ මතයක්. මේක මේ බමුණුන්ගේ මෝඩ අදහසක්. මේ විදිහේ සුගති උප්පත්ති ලැබීමක් නැහැ කියලා අන්න අර විදිහට බමුණන්ගේ තියෙන සම්ප්‍රදායය ගැන හැර දක්වලා ඉතින් ඒක කඩලා බිඳලා දානවා. එතකොට ඔය වගේ සම්ප්‍රදායවල් අපි සමහර විට දැකලා තියෙනවා. අන්න අර ගිනි සිලුවක් ගත්තා වගේ තමුන් යම්කිසි අදහසක් අරගන්නවා. අදහසක් අරගෙන ඒක එක දිශාවකට අරගෙන යාමක් සිද්ධ කරනවා. එතකොට ඒ අරගෙන යාම තුලින් අනිවාර්යෙන් තමුන්ට යහපතක් සැනසීමක් අර විදිහේ ස්වර්ගස්ත වීමක් ළඟා කරගන්න පුළුවන් කියලා විශ්වාසයෙන් තමයි ඒක කරන්නේ. විශ්වාසයෙන් තමයි ඒක කරන්නේ. එතකොට අපිට ඔය වගේම සිදුවීමක් තවදුරටත් දකින්න පුළුවන්. යම්කිසි විදියක දේව විශ්වාසයක් සහිතව කෙරෙන යම්කිසි ආගමක් අපි අරගත්තොත් අන්නේ දේව මෙහෙයකට වගේ සම්බන්ධ වෙන යම්කිසි පිරිසක් අපි අරගත්තොත් ඒ පිරිස අතරේ සමහර විට විවිධ රෝගාබාධ හැදිච්ච කට්ටිය ඊළඟට විවිධ මානසික ප්‍රශ්නවලට මුහුණ දුන්න කට්ටිය රැස්සලා ඉන්නවා. එතකොට මේ දේව මෙහෙය හොඳට නැගලා නැගලා යන වෙලාවක සමහර විට කෙනෙක්ට දෙන්නෙක්ට යම්කිසි හැඟීමක් පහළ වෙනවා. දේව ප්‍රුත්යානන් වහන්සේ, ඒ දෙවියන් වහන්සේගේ පුතා මට ආශිර්වාද කරා. ඒ ආශිර්වාදය තුලින් මගේ තියුණ අසනීපේ සම්පූර්ණ සුව වෙලා ගියා. එව නැත්තම් මගේ අර ජීවිතේ වෙලා තියුණු කරදර බාධක, මට ඒ මානසික ප්‍රශ්න විදියට ඉදිරිපත් වෙලා තියුණු අතීත සිදුවීම්, ඊළඟට මට ඒ පාප කර්ම වලින් ලැබිච්ච පීඩා, මම අතීතේ මෙන්න මේ මේ වගේ දේවල් කරා, මට ඒවයන් සැනසීමක් පලා යාමක් නැහැ කියන ඒ වගේ පීඩා සියල්ලම සමතේකට පත් වෙලා ගියා. සියල්ලෙන්ම මගේ හිත නිදහස් වුණා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා මා සමගම ඉන්නවා වගේ හැඟීමක්, මගේ ළඟම ඉන්නවා වගේ හැඟීමක් මට පහළ වුණා. අනේ හැඟීමත් එක්ක මෙන්න මේ සිදුවීමත් එක්ක මේ තැනැත්තගේ ජීවිතයේ යම්කිසි විශාල පරිවර්තනයකට වෙනසකට ලක් වෙනවා. ලක් වෙලා මොකද වෙන්නේ? අර කලින් තියුණ යම්කිසි පාපකාරී ක්‍රියාවල් තියුණා නම් කලින් අර අතීතයේ අල්ලගෙන අතීතයේ සිදුවීම් අල්ලගෙන යම්කිසි වෙහෙසක් තමුන්ගේ හිතේ මතුවලා තියුණා නම් තමුන්ගේ ජීවිතවල යම් යම් පිරිස් ඉඳලා ඒගොල්ලෝ මැරිලා වෙන් වෙලා වෙනස් වෙලා ගිය විදිහ පිළිබඳ වෙහෙසක් තමුන්ගේ හිත තුළ ලං වෙලා තියුණා නම් මේ සමාජයට මුහුණ දීම පිළිබඳ බියක් තමුන්ගේ හිතවල ලං වෙලා තියුණා නම් ඒ සියල්ලෙම මම නිදහස් වුණා කියලා මෙතනත්ත කියනවා. නිදහස් වෙලා මම බොහොම සාමකාමී සතුටු ජීවිතයක්, දෙවියන් සමගම ගත කරනවා වැනි ජීවිතයක් මට උරුම වුණා කියලා මේගොල්ල තමුන්ගේ යම්කිසි සාක්කියක් ඉදිරිපත් කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඔය වගේ මතවලට ගහන මේ වගේ මත කඩන ස්වභාවයකින් තමයි කතා කරන්නේ. නමුත් මෙන්න මේ සිදුවීම පිටිපස්සේ ඊට වැඩිය ගැඹුරු දෙයක් තියෙනවා. ඊට වැඩිය එහා ගියපු දෙයක් තියෙනවා. මොකද්ද මේ සිදුවෙන්නේ කියන එක අපිට තව තව විදිහකට පැහැදිලි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සමහර විට මේ විදිහට වෙනසක් පරිවර්තනයක් වෙන කෙනෙක් අර විදිහට තමුන්ගේ ජීවිතයේ තියුණු අතීත දේවල් වලින් වෙහෙස වෙන්නේ නැතුව ඒවෑන් ඉවත් වුණාම, ඊළඟට අර විදිහේ වැරදි පුරුදු තියුණා නම් ඒවෑන් ඉවත් වුණාම ඇත්තටම මේගොල්ලන්ට යම්කිසි සැපදායි තත්වයක්, ඊළඟට සහනදායි යම්කිසි උප්පත්තියක් ලබා ගන්න ඉඩක් එන්න පුළුවන්. එතකොට ඔතන අපිට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බැරි යම්කිසි අදහසක් ඔය පිටිපස්සෙ තියෙනවා. නැත්නම් ඒ විදිහේ ජීවිත පරිවර්තනයක් කෙනෙක්ට වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් අපිට මතුවෙන්න පුළුවන්. මේ වගේ අන්ධ භක්තියකින් වුණත් මේ විදිහේ ජීවිත පරිවර්තනයක් වෙන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතන්න කල්පනා කරන්න පුළුවන්. ඉතින් දැන් මේ දවස්වල ගත්තොත් ගොඩ දෙනෙක් ඇවිල්ලා අහනවා නිකන් ඔන්න ඔය වගේ මැජික් එකක් එහෙම නැද්ද කියලා. ඔයගේ මැජික් එකක් එහෙම අපිටත් කියලා දෙන්න බැරිද කියලා. මේ බුදුරජාණන් වහන්සේ අපිට නොදීපු, ස්වාමීන් වහන්සේලාට විතරක් කියලා දීපු යම් කිසි මැජික් එකක් නැද්ද? අපිත් ඉතින් හරි කැමති ඔන්න ඔයගේ මැජික් වලට. කවුරු හරි ඇවිල්ලා ඔලුවට අත තියලා මොනවා හරි කියූ පමණින් මේ ජීවිත පරිවර්තනයක් වෙනවා නම් මේ විදිහට අපා ගත නොවි දිව්‍ය ලෝකයක උප්පත්තියක් ලබන්න පුළුවන් නම් ඒකට හරි කැමති. ඉතින් මේ කොවිඩ් එක්ක කට්ටිය වැඩි වැඩියෙන් ඇවිල්ලා විමසනවා කොහොමද අපිට මේ වගේ පරිවර්තනයක් ලං කරගන්න පුළුවන් කියලා. ඊළඟට එහෙම ආන්න නැති කට්ටිය කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒ තාමත් තේරිච්ච නැති කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ගැන අපේ කතාවක් කරන්න පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොම හරි ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් දැන් මේ අද කාලේ ස්වභාවෙත් එක්ක වැඩි වැඩි පිරිසකට මතුවෙලා තියෙන පාටයි. අර වෙනම දිහාවකට අර විදිහට පෙරදිග බලා නෙමෙයි වෙන දිහාවක් බලාගෙන ගිහිල්ලා ගමනක යෙදීදී ඉඳපු කට්ටියට එක පාට නිකන් පෙරදිග පිළිබඳ අදහසක්, එහෙම නැත්නම් අර විදිහට අපායන් මිදීම පිළිබඳ අදහසක්, තමුන්ගේ මේ තියෙන වෙහෙස නැති කර ගන්නවා කියන අදහසක් පහළ වෙලා තියෙනවා. මේ ආසනීපයක් හැදුනොත් මං දැන් කොහේ ඇයිද කියන අදහසක් පහළ වෙලා තියෙනවා. ඒකින්ද මං කොහොමද මේකෙන් සැනසීමක් ලබන්නේ කියලා අදහසක් පහළ වෙලා තියෙනවා. ඉතින් ඒ පහළ වෙච්ච අදහසත් ඉදිරියෙන් තියාගෙන ඊට පස්සේ අර කියපු විදිහට අර වමුණන්ගේ මතෙත් පැත්තකින් තියාගෙන ඊට පස්සේ අර දේව විශ්වාසයක් පිළිබඳ ඒ සිදුවීමත් පොඩ්ඩක් පැත්තකින් තියාගෙන අපිත් බලමු මේ විදිහේ මැජික් එකක් ගැන එහෙම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මේ විදිහට ෂණික පරිවර්තනයක් වෙන්න පුළුවන් ස්වභාවයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ යම් කිසි මඟ පෙන්වීමක් කළා තියෙනවාද? මෙන්න මේ විදිහේ ගිනි සිලුවක් වගේ යම් කිසි ප්‍රතිපදාවක් සමාදන් වෙලා ඒ සමාදන් වීම තුලින් ඒ විදිහට ඒ විශ්වාසය ගැනීම තුලින් ඒ දිශාවට ගමන් කිරීම තුලින් මේ විදිහට ඇත්තටම ජීවිත පරිවර්තනයක් සහනයක් කෙනෙක්ට ලං කරගන්න පුළුවන් කියලා අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. ඒ විදිහේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේගෙන් තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලමු. ඉතින් ඒ සඳහා හොඳ සිදුවීමක් තියෙනවා. ඔන්න ඔය වගේ වැරදිච්ච පැටලිච්ච මේ විදිහට සහනයක් හොයපු අවස්ථාවක් පිළිබඳ කතාවක් සඳහන් වෙනවා. එතන ඒ සඳහන් වෙන්නේ මොකද්ද? මේ බ්‍රාහ්මණ ගෘහපතියෙක් යම් කිසි විදිහක අසනීප වෙලා මරණාසන්න වෙලා අපි හිතමුකො කොවිඩ් රෝගියෙක් කියලා. දැන් හුස්ම ගන්න බැරුව අපහසුයෙන් අමාරුවෙන් ඉන්න වෙලාවක්. දැන් අර නියුමෝනියා තත්ත්වෙට වර්ධනය වෙච්ච වෙලාවක්. එතකොට ඒ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේට යම් කිසි තමුන්ගේ පුත්‍රයෙක් අතේ පණිවිඩයක් එවනවා. මොකද්ද කියන්නේ? මෙන්න මේ නැමැති බ්‍රාහ්මණයා මේ විදිහට අසනීප වෙලා ඉන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් පුළුවන් නම් පොඩ්ඩක් වඩින සේක්වා කියලා යම් කිසි ආරාධනාවක් කරනවා. ඉතින් එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ නිහඬව ඒක ඉවසුවා බාරගත්තා කියලා සඳහන් වෙනවා. බාරගෙන ඉවසලා මොකද කරන්නේ? අන්න ඒ ස්ථානෙට වැඩම කරනවා. වැඩම කළා යම් කිසි පැනවූ ආසනයක වැඩ ඉන්න ගම විමසනවා බ්‍රාහ්මණය, ඔබගේ සැප සනීප කොහොමද? ඔබට යැපෙන්න පුළුවන්ද? ඔය දකින වේදනාව, ඔය කයේ තියෙන වේදනාව අඩුවෙන තත්ත්වයක්ද තියෙන්නේ? ඒ වගේම අඩුවෙන දිහාවට ගමන් කරන පාටක්ද පේන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා. එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා, මට යැපෙන්න අමාරුයි ස්වාමීනි, මට යැපෙන්න අමාරුයි. ඊළඟට මේ වේදනාවේ අඩුවීමක් නැහැ. ඒ වගේම අඩුවෙන දිහාවකට ගමන් කරන පාටක් පේන්නේ නැහැ. ඒ නේ වේදනාව තව තව වැඩි වෙන දිහාවට තමයි යන්නේ කියලා මෙයා පිළිතුරු දෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ යම්කිසි ප්‍රතිපදාවක් සමාදන් කරනවා. මෙන්න මේ රෝගියව, මෙන්න මේ අසරණ තත්ත්වයකට වැටිලා ඉන්න තැනැත්තාව යම්කිසි ප්‍රතිපදාවක සමාදන් කරනවා. අර බමුණෝ යම් ප්‍රතිපදාවක් සමාදන් කරනවද? අන්න ඒ වගේ ප්‍රතිපදාවක් සමාදන් කරනවා. අර දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ලැබුණා කියලා යම්කිසි ප්‍රතිපදාවක් සමාදන් කරනවද? අන්න ඒ වගේ ප්‍රතිපදාවක් සමාදන් කරනවා. අර යම්කිසි ගිනිසිලුවක් දල්වල අතට දෙනවද? අන්න ඒ වගේ ගිනිසිලුවක් දල්වල අතට දෙනවා. එන්න මේ විදිහට මේ මරණාසන්න වෙලා ඉන්න රෝගියාට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. මේ විදිහට ප්‍රමාදයට වැටිච්ච කෙනෙක්ට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ආමන්ත්‍රණය කළා යම්කිසි ප්‍රතිපදාවක් සමාදන් කරනවා. මොකක්ද මේ සමාදන් කරන ප්‍රතිපදාව කියලා ගත්තොත් හරිම අමුතු විදිහේ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ සමාදන් කරන්නේ. කරුණු හතරකින් යුත් ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ සමාදන් කරන්නේ. කියනවා මෙන්න මේ කරුණු හතර ඔබ සිතේ දරා ගන්න, ඔබ තුල පිහිටව ගන්න, ඔබ ඇති කර ගන්න. ඒ කරුණු හතර ඇති කරගෙන අන්න ඉතුරු කාලෙට මුහුණ දෙන්න. මේ ගත වෙන ජීවිත කාලයට මුහුණ දෙන්න. මේ ඉතුරු වෙලා තියෙන ජීවිත කාලයට මෙන්න මේ කරුණු හතර තමුන් තුල පිහිටවගෙන මුහුණ දෙන්න කියලා යම්කිසි කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. ඒතර පළවෙනි කරුණ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ බුද්ධ කියන නැත්තම් බුදුන් කියන මේ ධර්මයේ සඳහන් වෙනවා බුද්ධ ධම්ම සංඝ කියලා මේ පින්වතුන් අහලා තියෙනවනේ. එතකොට අන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයක්, සද්ධාාවක්, නොසැලෙන විශ්වාසයක් තමුන්ගේ හිත තුළ ඇති කරගන්න. ඔන්න ඕක තමයි පළවෙනි කරුණ විදියට සඳහන් කරන්නේ. මෙන්න මේ ඉතිවිසෝ භගවා අරහං කියලා මෙන්න මේ විදියට බුදු ගුණ පිළිබඳ, මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ තමුන්ගේ හිත තුළ නොසැලෙන විශ්වාසයක්, ස්ථිර විශ්වාසයක් ඇති කරගන්න කියලා ඔන්න පළවෙනි කරුණක් සමාදන් කරනවා. ඊළඟට කියනවා මේ ධර්මය කෙරෙහි තමුන්ගේ නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න. මෙන්න මේ ධර්මය මනා ලෙස දේශනා කළා තියෙනවා. ඊළඟට මේ ආත්මෙම ප්‍රතිඵල ලබා දෙනවා, කල් නොයවා ප්‍රතිඵල ලබා දෙනවා. ඔන්න විදිහට සවක්කාතෝ භගවතෝ ධම්මෝ ඔන්න විදිහට සඳහන් වෙන ඒ ධර්මය පිළිබඳ ස්ථිර නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න. ඒ වගේම මේ සංඝයා පිළිබඳ, මේ භාග්‍යතුන් වහන්සේගේ සංඝයා පිළිබඳ ස්ථිර නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න කියලා තුන්වෙනි කරුණකුත් පෙන්ලා දෙනවා. එතකොට මේ ප්‍රතිපත්තියට මනාව බැසගත් සංඝ පිරිසක් ඉන්නවා. ඊළඟට කෙලින් ප්‍රතිපත්තිය දිහාවට ගමන් කරන සංඝ පිරිසක් ඉන්නවා. නිවනට සුදුසු විදිහට හික්මෙන සංඝ පිරිසක් ඉන්නවා. ගරු බුහුමන් ලැබීමට සුදුසු සංඝ පිරිසක් ඉන්නවා කියලා මෙන්න මේ විදිහට ඒ සංඝ ගුණ තමුන්ගේ හිතට නගා ගන්න. හිතට නගාගෙන අන්න ඒ විශ්වාස තුන තමුන් තුල පිහිටව ගන්න කියලා යම්කිසි අන්න කරුණු තුනක් ගෙනහැර දැක්වුවා. ඊට පස්සේ එහෙම ගෙනහැර දක්වලා හතරවෙනි කරුණකට බුදුරජාණන් වහන්සේ යනවා. එතකොට හතරවෙනි කරුණ ඇත්තටම මෙන්න මේ පළවෙනි තුනේ දිගුවක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. එතකොට මේ හතරවෙනි කරුණ සමහර විට වෙන වෙන ආකාරවලින් පෙන්වුම් කරන අවස්ථාත් තියෙනවා. වැඩියෙන් පෙන්වුම් කරන්නේ කොයි විදිහටද මේ හතරවෙනි කරුණ? අන්න මේ ආරකාන්ත සීලය කියලා දෙයක් මේ තැනැත්තාගේ හිතේ ඇති කරනවා. මෙන්න මේ ආර්යයන් මනාප, ආර්යයන් කැමති යම් කිසි සීලයක් තියෙනවා. අන්න ඒ සීලය තමුන්ගේ හිතේ පිහිටව ගන්න. ඒ සීලය බිඳින්නේ නැහැ කියලා තමුන්ගේ හිතේ අදහසක් පිහිටව ගන්න, ශක්තියක් පිහිටව ගන්න කියලා අන්න අර කරුණු හතරක් සමාදන් කරනවා. එතකොට අපි ඔයාලට තව ටිකක් ආපවෙමු. දැනට කරුණු හතරක් කොයි විදිහට සමාදන් කෙරෙව්වා. සමාදන් කරලා කියනවා ඔබ මෙන්න මේ තමුන්ගේ ජීවිත කාලය ඇතුළත ඉතුරු ජීවත් වෙන කාලය ඇතුළත, එහෙම නැත්නම් මේ ගිනි සිලුව දරාගෙන යන කාලේ ওই විදියට හික්මෙන්. එහෙම නැත්නම් මේ අර ඉදිරියට පෙරදිගට ගමන් කරන කාලේ ওই විදියට හික්මෙන්. එතකොට තමන්ගේ ජීවිතේ මොන මොන කරදර බාධක ගැටලු ප්‍රශ්න ආවත් ඔන්න ඔය හතර හිතේ දරාගෙන ඒවට මුහුණ දෙන්න. එතකොට අර බමුණෝ කියනවා අන්න වලක් හම්බුනොත් වල හරහා යන්න, ප්‍රපාතයක් හම්බුනොත් ප්‍රපාතය හරහා යන්න කියලා. අන්න ඒ වගේ තමොන්ට යම්කිසි අසනීපයක් ආවොත් ඒ අසනීපේ හරහා යන්න. මේ හතර හිතේ දරාගෙන මෙන්න මේ හතර පිළිබඳ මගේ ස්ථිර විශ්වාසයක්, ස්ථිර එළඹ ගත්ත ගතියක් තියෙනවා කියන දේ හිතේ දරාගෙන මෙන්න මේ එන දේට මුහුණ දෙන්න. එතකොට රෝගයක් ආවොත් රෝගයට මුහුණ දෙන්න මේ හතර හිතේ දරාගෙන. ඊළඟට යම්කිසි විදිහක මරණය ළඟා වෙලා ආවොත් අන්නේ මරණයටත් ඔය හතර හිතේ දරාගෙන මුහුණ දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මරණාසන්න තැනත්තව මේ හතරේ සමාදන් කරනවා. සමාදන් කරාම මේ පුද්ගලයා කියනවා භාග්‍යවතුන් වහන්ස මම ඔය හතර මගේ හිතේ දරාගන්න පුළුවන්, මට ඔය හතර පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්, නමුත් මට හිතට වද දෙන යම් කිසි ගැටලුවක් තියෙනවා. මගේ හිතට කරදර දෙන යම්කිසි ගැටලුවක් තියෙනවා. මොකද්ද මගේ මේ ප්‍රිය පුත්‍රයා තමුන්ට අර අසනීපයි කියලා පණිවිඩය කියන්න ආපු පුත්‍රයා ගැන තමයි මේ කියන්නේ. අන්න ඒ තැනැත්තා මගේ මරණින් මත්තේ දුකකට විපතකට පත්වෙයි කියලා මගේ හිතේ කනගාටුවක් මගේ හිතේ සිතුවිල්ලක් නිතර නිතර ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අන්න එතකොට මේ තැනැත්තාගේ ප්‍රශ්න ඉදිරිපත් කරා. ඉතින් මැරෙන්න ගියාම කට්ටියටම වෙන ප්‍රශ්න තමයි ওই තියෙන්නේ. මොකද්ද? අන්න තමුන්ට නම් මැරෙන්න පුළුවන්. හැබැයි මේ වටපිටාවේ ඉන්න කට්ටියට දුකක් කරදරයක් එයි කියලා තමයි තියෙන ප්‍රශ්නේ. ඔහොම තමයි ගෙන හැර දක්වන්නේ. නමුත් මේ මරණය කියන එක පිටිපස්සේ තියෙන අමුතු එක්තරා විදිහක හාස්‍ය දනවන කොටසක්. කෙනෙක් හිතනවා මට නම් මැරෙන්න පුළුවන් මගේ මේ ප්‍රිය දරුවන්ට, ඊළඟට මේ වටපිටාවේ ඉන්න ඥාතීන්ට, අම්මට තාත්තට මරණය આવොත් නම් මට දරා ගන්න බෑ. අර මදුරුවෙක් ඩියුටි වලට යන්න කලින්, ඒ ගමනට පිටත් වෙන්න කලින් කිව්වලු මේ මරණ එක නම් දරන්න පුළුවන්, හැබැයි අඹරණ එක තමයි දරන්න බැරි කියලා. අර ගහලා චොප්ප කරලා පොඩ්ඩක් අත ගන්නවනේ කකුල අත. අන්න ඒක ගැන කියනවා. මොකද්ද? මරණ එක නම් ඉවසන්න පුළුවන්, හැබැයි මේ අඹරණ එක ඉවසන්න බෑ කියලා කියනවා. අන්න ඒ වගේ අපේ කට්ටියත් කියනවා. මොකද්ද? මට නම් මරණය ආවට මට ඒක දරා ගන්න පුළුවන්. නමුත් මේ වටපිටාවේ ඉන්න කට්ටියට වෙහෙසක් දුකක් කරදරයක් ආවොත් අන්න ඒක නම් මට දරා ගන්න හැකියාවක් නැහැ කියලා ඔන්න ඒ විදිහේ යම්කිසි අදහසක් ඉදිරිපත් කරනවා. නමුත් මේ මරණය කියන එක ඇත්තටම තමුන්ගේ ඒ කයේ කෙලවර වීමක් පමණක් නෙමෙයි. ඒ වෙනුවට තමුන් මේ වටපිටාවේ හදාගත්ත යම්කිසි ලෝකයක් තියෙනවද? අන්නේ ලෝකේ මරණයත් ඔය මරණය තුලින් නියෝජනය වෙනවා. ඔය මරණය තුල තමුන්ගේ ඒ ශරීරය කෙලවර වීම සමගම අර වටපිටාවේ හදාගත්ත ලස්සන ලෝකයක් තියෙනවා නම් අන්නේ ලෝකේ මරණයත් ඔය මරණය පිටිපස්සේ තියෙනවා. එතකොට අපි හිතමු ප්‍රිය ඥාතීන් ටිකක්, දෙමාපියෝ ටිකක්, දූ දරුවෝ ටිකක් ඉන්නවා නම් අනේ ඒගොල්ලන්ගේ මරණයත් මේ මරණය මොහොතේ තියෙනවා. ඊළඟට තමු රැස් කරගත වස්සු සම්භාර යම් පමණක් තියෙනවා නම් ඒ වස්සු සම්භාරවල මරණයත් ඔක පිටිපස්සේ තියෙනවා. ඊළඟට මේ ජීවිත කාලයක් පුරාවට රැස් කරගත නම්බු නාම යම් කිසි පමණක් තියෙනවා නම් ඒ නම්බු නාමවල මරණයත් ඕක පිටිපස්සේ තියෙනවා. ඊළඟට මේ ජීවිත කාලයක් පුරාවට අපි යම් කිසි පහසුවක් අපේ මේ වටපිටාවේ අපිට කරදරයක් බාධකයක් නැතුව ස්ථිර ස්වභාවයක් අපි ලං කරගත්තා නම් අන්නේ ස්ථිර ස්වභාවයේ මරණයත් ඔය මරණය පිටිපස්සේ තියෙනවා. එතකොට කෙනෙක් කිව්වොත් මගේ මරණය නම් දරන්න පුළුවන්, වටපිටාවේ මරණය තමයි දරන්න බැරි කියලා. ඒක මරණය පිළිබඳ හරි අදහසක් නැතුව කරපු ප්‍රකාශයක්. ඇත්තටම මරණය කියන්නේ තමුන්ගේ ශරීරේ කෙලවර වීමටත් වඩා අන්න අර වටපිටාවේ තියෙන ලෝකයේ මරණය තමයි අපිට පීඩා දෙන්නේ. ඒකයි ওই මරණය කියන එක හැම දිනාටම ගොඩක් බිය දනවන්නේ. මොකද මේ ශරීරේ කෙලවර වෙන එක නෙමෙයි, මේ වෙනුවට අර අල්ල බදාගත්ත ටිකත් මරණයටපත් වෙනවා. ඉතින් ඒ අපිට ওই කාරණා හොඳට දකින්න පුළුවන් යම් කිසි විදියක ওই වයසට යනකොට ඔය වටපිටාවේ ගොඩනගාගත් ජීවිතේ ටික ටික බිඳිලා යනකොට අපි දකිනවා සමහරු ජීවත් වෙලා ඉඳියත් මලා වගේ කට්ටිය අපි දැකලා තියෙනවා. ඒ මොකද හේතුව? අන්න අර කය කෙලවර නොවුනට අර වටපිටාවේ තියෙන ටික ඔක්කොම කැඩිලා කැඩිලා බිඳිලා බිඳිලා ගිහිල්ලා ඒ ටිකට දැනටම මරණය ඇවිල්ලා. එතකොට අර කය තාම පවතිනවා. නමුත් මලා වගේ ජීවත් වෙනවා. මලා වගේ ජීවිතේ ගත කරනවා. මොකද හේතුව? අන්න අර ගොඩනගාගත්ත ලෝකයෙන් වැඩි කොටසක් දැනටම මැරිලා. එතකොට මේ බ්‍රාහ්මණයත් කියන මොකද්ද? මට මේ ඉවසන්න පුළුවන්, හැබැයි අර වටපිටාව ලෝකේ තියෙන මරණය නම් මට ඉවසන්න බෑ කියලා ඔන්න ඔය විදිහේ කතාවක් කියනවා. කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා, බ්‍රාහ්මණය ඔබ ඔය වගේ සිතුවිලි කල්පනා කරන්න එපා. ඔය වගේ සිතුවිලි හිතේ දරා ගන්න එපා. ඔය වගේ වෙහෙසක් හිතේ දරා ගන්න එපා. ඒ වෙනුවට අන්න අර මම කලින් කී කරුණු හතර ඔබ නැවතත් සමාදන් වෙන්න. හිතට දරා ගන්න. ඒ කරුණු හතර ඔබේ හිතේ නැවත නැවත පිහිටා ගන්න. අර මොන කරදර බාධක මඩ වගුරු ප්‍රපාත ආවත් අන්නේ හැම දෙයක්ම මෙන්න මේ කරුණු හතර හිතේ දරාගෙන මුහුණ දෙන්න කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කළා කියනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ කරුණු හතර ස්ථිරව හිතේ දරාගත්තොත් ඒ කරුණු හතර දරාගෙන තමුන්ගේ ඉතුරු ජීවිත කාලේ ගත කරොත් අන්නේ තැනැත්තා පිළිබඳ මම මේ විදිහේ දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? අර බාමුණෝ කියනවා එයා ගිහිල්ලා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ උප්පත්ති ලැබනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මම කියනවා ඊට වැඩි එහා ගියපු එකක්. මොකද්ද කියන්නේ? මෙන්න මේ අපාය කියලා හතරක් තියනවාද? නිරය කියලා දෙයක්, තිරිසන් අපාය කියලා දෙයක්, ප්‍රේත අපාය කියලා දෙයක්, ඊළඟට අසුර අපාය කියලා දෙයක් තියනවාද? අන්නේ හතරෙන් මේ තැනැත්තා මිදෙනවා. මේ තැනැත්තා නැවතත් මේ අපාය හතරට යන ස්වභාවයෙන් මිදිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතකොට එකපාරක් දිව්‍ය ලෝක යනවා නෙමෙයි, ඊට වැඩිය බරපතල කතාවක් තමයි මේ කියන්නේ. මොකද්ද? අන්න අර අපාය හතරෙන් මිදිච්ච ස්වභාවයක්, ඒ අපාගත නොවන ස්වභාවයක් මේ තැනැත්තා තුල ඇති වෙන්නේ නැහැ. මේ තැනැත්තා තුල ඇති වෙනවා. ඒ අපාගත නොවන ස්වභාවයක් මේ තැනැත්තා තුල ඇති වෙනවා. අන්න ඒ විදිහේ දෙයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ විදිහ දෙයක් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ ඇතිවෙච්ච වෙනස, මෙන්න මේ දරාගත් දේ පිළිබඳ වටිනාකමත් කොච්චරද කියලා කියනවා. කියනවා සක්විති රජ කෙනෙක් ගැන. එතකොට සක්විති රජවරු ගැන ওই සූත්‍ර දේශනාවල තියෙනවා, අහලා ඇති. මෙන්න මේ 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 වගේ සැප සම්පත් විඳිනවා, මේ මුළු ලෝකෙටම රජකම් කරනවා, ඔහොම කතන්දර ගොඩාක් තියෙනවා. එතකොට මේ මනස ජීවිතයක් ලබලා විඳින්න පුළුවන් යම් කිසි සැපක් තියනවාද? ඒකේ උපරිමයේ තමයි ওই සක්විති රජ කෙනෙක් තුල පෙන්වන්නේ. එතකොට ඒ තැනත්තා මෙන්න මේ මේ සැප විඳිනවා. ඊට පස්සේ මේ රජා මළාට පස්සේ මෙන්න මේ තාවතිංස ඒ සක්‍රයා ඉන්න දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. එතකොට එතනත් ගිහිල්ලා සැපම විඳිනවා. දිව්‍යාංගනාව පිරිවරාගෙන සැපම විඳිනවා කියලා අන සක්විති රජ කෙනෙක්ගේ සැප තරාදී එක පැත්තකට දානවා. දාලා කියනවා දැන් මේ දෙවනි තැනත්තා අන්න අර විදියට අපාය හතරෙන් මිදීමක් තමුන් තුළ ඇති කරගත් තැනත්තා අන්න ඒ තැනත්තා ලබන සැපය, ඒ තැනත්තාගේ තරාදියට වැටෙන සැපය අන්න අර සක්විති රජ ලබන සැපයෙන් 16 ගුණයටත් වැඩි කියලා සඳහන් කරනවා. එතකොට අච්චර සැප ලැබපු සක්විති රජතුමාගේ සැප එක පැත්තක, මේ පැත්තේ අන්න අර තැනත්තා ලං කරගත්ත සැපය. එතකොට තරාදී කොයි පැත්තද පාත් වෙන්නේ කියලා සඳහන් කරනවා. අන්න අර 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ ගිනිසිලුවක් තමයි මේ බ්‍රාහ්මණයාගේ අතට දෙන්නේ. ඔන්න ඒ විදිහේ ප්‍රතිපදාවක්, ඔන්න ඒ විදිහේ නැගෙනහිර බලා යන ප්‍රතිපදාවක් තමයි මේ බ්‍රාහ්මණයාගේ අතට දෙන්නේ. එහෙම නැත්නම් ඔන්න ඒ විදිහේ දෙවියන් වහන්සේ අර ආශිර්වාද කරා වගේ ප්‍රතිපදාවක් තමයි මේ බ්‍රාහ්මණයාගේ අතට දෙන්නේ. දීලා කියනවා උඹ මෙන්න මේ ගිනිසිලුව දරාගෙන ඵලයන්, උඹේ ජීවිත කාලය ඉතුරු කාලේ ඔබ මේ පෙරදිග බලා ඵලයන්, ඔබේ ජීවිත කාලය ඉතුරු කාලේ, එහෙම නැත්නම් ඔබ මේ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ගත කරපන් ඔබේ ජීවිතේ ඉතුරු කාලේ. එතකොට මෙන්න මේ විදිහට ගත කරොත් උඹ අනිවාර්යෙන් අන්න අර හතරෙන් මිදුණු තත්වයක් ලං කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ යම්කිසි සමාදන් කිරීමක් කරනවා. එතකොට දැන් ওই කතාව අපි තව තව පොඩ්ඩක් පැහැදිලි කර ගන්න ගත්තොත් දැන් අපි අර වචනයක් ඉදිරියෙන් තිබ්බා ආරේකාන්ත සීලය කියලා. එතකොට ඔය සීලය පිළිබඳ නොයෙකුත් අදහස් මති මතාන්තර තියෙන්න පුළුවන්. ඉතින් මම කියලා නිකන් මම පටලව ගන්නත් ඕනේ නෑනේ. ඒකින්ද මම නිකන් කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ හේතු කළා. කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මෙන්න මේ ආරේකාන්ත සීලය පැහැදිලි කරන ආකාරය පිළිබඳ කියලා දෙන්නම්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේක ගෙනහැර දක්වනවා මෙන්න මේ ආරේකාන්ත සීලය කියන සීලය මොකද්ද කියන එක. එතකොට සමහරු අර්ථ දක්වන්න උත්සාහ කරනවා මේක පන්සිල් කියලා. එතකොට පන්සිල් කැඩෙන්නේ නැති ස්වරූපයකට සමාදන් වුණොත් මේ තැනැත්තාට පුළුවන් නම් පන්සිල් නොකැඩෙන ආකාරයකින් රකින්න. එතකොට අපිට හිතෙනවා ටිකක් මේක අපේ මට්ටමින් දුරස් වෙච්ච දෙයක්. මේ කියන ප්‍රතිපදාව ස්ථිරව දරාගත්ත කෙනෙක් මෙන්න මේ විදිහ රැකීමක් සිද්ධ කරනවා. නොකැඩුණු ඌ මෙන්න මේ විදිහ සීලයක් රකින්නවා කියලා සඳහනක් තියෙනවා එතන බුදුරජාණන් වහන්සේ. එතකොට අපි ගත්තොත් පන්සිල් වලට මේක කොටු කරන්න හැදුවොත් නිකන් ඔය කට ඇරියත් බොරු කියවෙන කට්ටිය ඉන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් ඇබ්බැහි තියෙන කට්ටිය ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ හිතෙනවා එහෙනම් මේ කියන කතාව අපිට කරන්න බෑ. එතකොට ඔන්න යම් කිසි දුරස්ථභාවයක් යම් කිසි ගැප් එකක් දෙදෙන අතර හැදවා. නමුත් ඒක නෙමෙයි මෙතෙන්දී පෙන්න්නේ. ගොඩක් වෙලාවට මේ සීලය පිළිබඳ අදහස. එතකොට ඔය කතාව අන්න රතන සූත්‍රයේ යම් කිසි ගාථා දෙකක් ඉදිරියෙන් තියලා ඒ කටුකුරුන් දෙස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ පින්වතුන් අහලා ඇති රතන සූත්‍රයේ යම් කිසි ගාථා දෙකක් තියෙනවා. එතන මේ සෝවාන් පුද්ගලෙක් ගැන කියන්නේ. නමුත් මෙතන මේ කියන්නේ සෝවාන් වලටත් පහළ පුද්ගලෙක් ගැන. එතකොට මේ තැනැත්තා සමාදන් වෙන මේ තැනැත්තාගේ රැකෙන සීලයක් පිළිබඳ සඳහන් කරනවා. මොකද්ද කියන්නේ? සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතාංච සීලබ්බතං වාපි යදද්දි කිංචි චතුහපායේ ච විප්පමුතෝ චචාබිඨානානි අබබ්බෝ කාතු. අන්නෝම එකක් සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ අදහසක් හිතේ දරාගත්ත මේ තැනැත්තාගේ මෙන්න මේ විදිහේ දිට්ඨිය කෙලින් වීමක් ඇති කරගත්ත මේ තැනැත්තාගේ අනාර විදියට කරුණු හතරක් දැන් සමාදන් වුණානේ. අන්න ඒ විදිහේ කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මෙන්න මේ කරුණු හතර තමුන්ගේ හිතේ දරාගත්ත මේ තැනැත්තාගේ මේ විදිහට තමුන්ගේ දිට්ඨිය කෙලින් කරගත්ත මේ තැනැත්තා යම්කිසි දේවල් ටිකක් කරන්න අභව්‍යයි. මේ තැනැත්තට ඒ වගේ දේවල් ටිකක් කරන්න හැකියාවක් නැහැ. මොකද හේතුව මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කෙරෙහි යම්කිසි විදිහක ස්ථිර අදහසක් ස්ථිර හැඟීමක් පිහිටව ගත්තොත් මේ වගේ දේවල් කොහොමවත් කෙරෙන්නේ නැහැ මේ තැනැත්තතුලින්. එතකොට මෙන්න මේ හය කරන්න අභව්‍යයි කියලා ඒ රතන සූත්‍රයේ යම්කිසි සඳහනක් තියෙනවා. ඉතින් මොනවද මේ හය කියලා ගත්තොත් අනර ආනන්තරීය පාපකර්ම පහයි, ඊළඟට වෙන ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක්ගේ සරණ යාමයි. ඔන්න ඔය හය තමයි ගෙනහැර දක්වන්නේ මේ අභව්‍යයි කියලා. හිතලා බලන්න, මව මැරීම, පියා මැරීම වගේ කර්මයක් කොච්චරනම් ඕලාරික කර්මයක්. එතකොට සඳහන් කරන මෙන්න මේ විදිහ අදහසක්, මෙන්න මේ විදිහ බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ස්ථිර අදහසක් පිටව ගත්ත මේ තැනැත්තා මෙන්න මේ වගේ ඕලාරික පාප කර්ම කරන්න අභව්‍යයි. ඉතින් ඕක කියව ගමන් කට්ටියට මතෙන ප්‍රශ්නේ තමයි එතකොට පාන්සිල් රැකෙන්න ඕනේ නැද්ද කියලා. එතකොට ඊළඟ ගාථාවේ තියනවා ඒක පිළිබඳ අදහස. ඒක පිළිබඳ හැඟීම ඊළඟ ගාථාවේ තියෙනවා. මොකද්ද? කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාවා අබබ්බෝ සෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදසුත්ත. එතකොට මෙන්න මේ විදිහේ දිට්ඨිය කෙලින් වෙච්ච, මෙන්න මේ විදිහේ අදහසක් ඇති වෙච්ච, මෙන්න මේ විදිහේ විශ්වාසයක් දරාගත්ත තැනැත්තා කයින් වචනෙන් යම්කිසි ඒ විදිහට පාප කර්මයක් සිද්ධ කරනවාද, යම් කිසි ඒ විදිහට වැරද්දක් සිද්ධ කරනවද, මේ තැනැත්තා ඒක සංගවන්න අභව්‍යයි. මේ තැනැත්තා ඒක සංගෝගන ඒ විදිහට දිගට දිගට වැඩ කරගෙන යන්න අභව්‍යයි. මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ මේ තැනැත්තාගේ මේ අභව්‍ය භාවය ප්‍රකාශ කරනවා කියලා එතන රතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ කියන්නේ වැරදි වෙන්න පුළුවන්, යම් කිසි විදියක මුලාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ තැනැත්තා ඒ වරද හැටියට දැකලා ඒක තමුන් තුළ තේරුම් අරගෙන නැවත ශික්ෂාපද සමාදන් වීමක් වගේ දෙයක් තුලින් මෙන්න මේක සංගවනවා වෙනුවට ඒක දිගහරිනවා, ඒක එළියට දානවා. එළියට දාලා නැවතත් අර සුපුරුදු ගමනේ යදෙනවා. එතකොට ඔන්න ඔය කියන කතාව ඊපස්සේ තියෙනවා ලොකු රහසක් සංගවිලා. දැන් මේ ශාසනය අපි අහලා තියෙනවා නොයෙකුත් පාප කර්ම කරපු පුද්ගලයෝ නිවන් සාක්ෂාත් කරගත්තා කියලා. එතකොට අඟුලිමාල කියන්නේ ඒ එක පැත්තක් අන්ත එක තියෙන උදාහරණයක් තමයි. නමුත් එතන බලන්න මිනිස්සු දහසක් පමණ, දහසටත් වැඩිනේ ඔය කියන විදිහට, දහසටත් වැඩිය මරලා අන්තිමට පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අපි හිතමු ඇස් දෙක පොඩ්ඩක් වහපු ගම, නිකන් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳපු ගම, නින්දට ගියපු ගම, මොනවද එනව ඇත්තේ? අන්නර කරපු පාප කර්ම ටික තමයි හිතට එන්නේ. ඒ පාප කර්ම ටික තමයි එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක නැති කරන්න උපක්‍රමයක් විදිහට යම්කිසි සිදුවීමක් වෙනවා. මොකක්ද? අන්නර පින්දපාතේ ගිහිල්ලා යම්කිසි ඒ දරුවෙක් ලැබෙන්නේ ඉන්න ඒ වෙහෙසක් ලැබපු කාන්තාවක් දකිනවා. දැකලා කියනවා, මොකද්ද මෙන්න මේ විදිහේ කාන්තාව මම දැක්ක, බලන්න ස්වාමීනි මෙන්න මේ මිනිස්සයා මේ විදිහේ දුකක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා. කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා, හරි එහෙනම් ඔබ ගිහිල්ලා මෙන්න මේ විදිහ ආශිර්වාදයක් කරන්න. මොකක්ද ආශිර්වාදය? මම මේ සතෙක් මරල් නෑ. සතෙක් මරලා නෑ. ඒ සත්‍යානුභවයෙන් ඔබට යහපතක් වේවා කියලා කියනවා. එතකොට එහෙම කිව්වාම අඟුලිමාල හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි ඔහොම ගිහිල්ලා කිව්වොත් නම් ඔය මනුස්සයා මැරිලාම යයි. මොකද මම මෙච්චර මිනිස්සු මරපු කෙනෙක් කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, හරි එහෙනම් ඔබ මේ විදිහ අදිෂ්ඨානයක් කරන්න. මොකද්ද? මම මේ ආර්ය උප්පත්තිය ලැබපු දවසේ ඉඳලා සතෙක් මරලා නැහැ කියලා අදිෂ්ඨානයක් කරන්න කියලා, ඒ අදිෂ්ඨානයෙන් අර තැනැත්තිට යහපතක් වෙන්න කියලා ප්‍රකාශ කරන්න කියලා සඳහන් කරනවා. එතකොට අන්න අච්චර මරපු කෙනෙක් වුණත් ඒ විදිහේ සත්‍ය අදිෂ්ඨානයක් කරන්න, සත්‍ය මත පදනම් වෙලා ඒ විදිහ අදිෂ්ඨානයක් කරන තත්ත්වෙට බුදුරජාණන් වහන්සේ පත් කරනවා. ඒ පත් කළා මොකද වෙන්නේ? අන්න අර තැනැත්තිගේ අසනීපෙත් සුව වෙනවා. මෙන්න මේ අඟුලිමාල හාමුදුරන්ගේ හිතේ තියුණ අසනීපෙත් සුව වෙනවා. මොකද්ද? අර කලින් කර්ම ගැන, කලින් කරපු දේවල් ගැන දුක් වෙවි, වෙහෙස වෙවි ඉඳපු ඒ නැවත නැවත කල්පනා කරමින් හිතමින් ඉඳපු තත්ත්වේ ඒ හිතෙන් දුරස් වෙලා යනවා. දුරස් වෙලා යනවා. එතකොට අර හරියටම අර ඔබගේ සියලුම පාප කර්ම වලට මම සමාව දෙනවා, ඒ සියලුම පාප කර්ම මම බාර ගන්නවා වගේ අර්ථයක් තමයි ඔක පිටිපස්සේ තියෙන්නේ. එතකොට ඒ අර්ථය තුලින් මේ තැනත්තා මොකද කරන්නේ? මේ තැනත්තා තමුන් තුල අන්න අර පරණ පාප කර්ම වලට ඇති වෙන වෙහෙස, ඒ කරපු ඒවා පිළිබඳ දුක් වෙවි ඉන්න ගතිය තමුන් තුලින් දුරස් වෙලා යනවා. අන්න ඒක තමයි වටිනාම දේ. ඒ දුරස් වීම වෙනවා. බුදුරජාණන් සඳහන් කරනවා, කෙනෙක් මේ පරණ පාප කර්ම සිහි කර කර මම මෙහෙම කරා, මම මේ විදිහට මිනිස්සු එක්ක බුදිය ගත්තා, මම මෙහෙමයි 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 කියලා ඔන්න ඔවා හිත හිත කල්පනා කර කර දුක් වේවි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ තැනැත්තා අපායේ ගිහිල්ලා තිබ්බා වගේ තමයි. මැරිලා නැහැ තව. හැබැයි කල්පනා කර කර ඉන්නවා අර පාප කර්ම ගැන හිත හිත. එතකොට මේ තැනැත්තා අපායේ ගිහිල්ලා තිබ්බා වගේ තමයි. මලාට පස්සේ කෙලින්ම අපායට තමයි යන්නේ. මොකද හේතුව? අන්න අර පරණ ඒවා ගැන කනගාටු වෙවි ඉන්දියා. ඒතර සමහර විට මේ අපි දකිනවා මේ බෞද්ධයෝ කියන කට්ටියගේ ওই කනගාටුව වැඩි. මොකද අර අතීතය ගැන හිත හිත කල්පනා කර කර, ඒ කරපු වැරදි ගැන හිත හිත කල්පනා කර කර, ඒවට තමුන්ම ද්වේෂ කරගනිමින් තමුන්ටම සමාව නොදෙමින් කල්ගත කරනවා. නමුත් අර විදිහ සමහර විට අර දේව ආශිර්වාදයක් ලැබපු කෙනෙක් අන්න සියලුම අතීතය අමතක කළා, හරි එනම් මම දැන් ඔක්කොටම පාප කර්ම වලට සමාව ලැබුණා කියන අදහසකින් ඒ තැනත් ඒ ටික අමතක කරනවා. අමතක කළා යම් කිසි ගමනකේ දෙනවා. ඉතින් ඒතර ওই දෙක අතර වෙනස හඳුන ගන්න පුළුවන් නම් වටිනවා. එතකොට වැරදි වෙලා තියෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ සමාදන් වීමත් එක්කම එක්තරා විදිහකට ඒ වැරදි වලට සමාව ලැබීමක්, ඒ වැරදි වලින් තමු නිදහස් වීමක්, ඒ වැරදි වලින් තවදුරටත් කනගාටු නොවීමක් හිත තුළ ඇති වෙනවා. අනේක වැදගත්. ඊළඟට ඊට පස්සේ කියනවා මොකද්ද? අන්න අර වරදක් වුණත් ඉදිරියට අන්න මේ සංගවන්නේ නැහැ. තමුන් ඒකේ නැවත නැවත ඊයේ දෙන්නේ නැහැ. ඒ වෙනුවට වරද වරද විදිහට දකිමින් කල්ගත කරනවා. වරද අඩුපාඩු අඩුපාඩු විදිහට දකිමින් කල්ගත කරනවා. එතකොට ඔන්න ඔය කතාව කෙනෙක් සමාදන් වෙනවා නම්, ඔන්න ඔය හතරේ කෙනෙක් සමාදන් වෙනවා නම් ඒතනත අනිවාර්යෙන් අපාය හතරෙන් මිදුනා කියලා බුදුරජාණන් වහන්සේ යම්කිසි ප්‍රකාශයක් කරනවා. ඉතින් ඔය හතරවෙනි කරුණ එක්තරා විදිහකට අන්න අර බුද්ධ ධම්ම සංඝ කියන අචල අදහසක් සද්ධාවක් කෙනෙක් ඇති කරගත්තොත් ඒ තුලින් එන දික්වීමක් තමයි ඔය හතරවෙනි කරුණ. ඉතින් ඔය හතරවෙනි කරුණ විදිහට වෙන වෙන දේවලුත් පෙන්වන්න උත්සාහ කරනවා. සමහර විටක පෙන්වන්න උත්සාහ කරනවා. මොකද්ද? මෙන්න මේ හතරවෙනි කරුණේ ආකාරය. එතකොට එක්තරා විදිහක බුද්ධ ධම්ම සංඝ කෙරෙහි අර විදිහේ විශ්වාසයක් අරගත්තොත් අර වගේ දැඩි පාප කර්ම වලට කෙනෙක් යමු වෙන්නේ නැහැ. ඒ වගේම වරදක් වුණත් ඒක සංගෝගන තව තව ඒ විදිහේ කටයුතු කරන්න යමු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ වරද සමහර විට බුදු පිළිමයක් ඉස්සරහා හරි නැත්නම් යම් කිසි සත්පුරුෂයෙක් ගාව හරි ප්‍රකාශ කරලා තමුන් නැවතත් ඒ සීලය හිතේ දරා ගන්නවා. ගිහියෙක් නම් පන්සිල් හිතේ දරා ගන්නවා. ඊළඟට පැවිද්දෙක් නම් ඒ තමුන්ගේ අදාළ සීලය හිතේ දරා ගන්නවා. එතකොට අර මුල් කරුණු තුනේම දිගුවක් තමයි මෙන්න මේ හතරවෙනි කරුණ විදිහට තියෙන්නේ. එතකොට ඒ දිගුවම වෙනස් ආකාරයකින් පෙන්වන අවස්ථාවක් තියෙනවා. මේ හතරවෙනි කරුණ වෙනුවට වෙන කරුණක් දාලා පෙන්වන අවස්ථාවක් තියෙනවා. මොකද්ද පෙන්වන්නේ? එක තැනක තියෙනවා මොකද්ද මේ තැනත්තා හතරවෙනි කරුණ විදිහට සඳහන් වෙනවා, සමාදන් වෙනවා. මොකද්ද? මෙන්න මේ දාණයට ඇරපු හිත් ඇති. කෙනෙක් විදිහට කටයුතු කරනවා. සෝදාගත් අත්ඇති කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒ මසුරු මල දුරු කරපු කෙනෙක් විදිහට කටයුතු කරනවා. එතකොට සමහර විට ඔය දේශනාව කරන්නේ නැත්තේ ටිකක් දානීය පැත්තට බර කෙනෙක්ට වෙන්නේ නැති. දානීය පැත්තට බර කෙනෙක්ට වෙන්න පුළුවන් ওই අවස්ථාවේ ඔන්න ওই විදිහට ප්‍රකාශයක් කරන්න ඇති. ඉතින් කියනවා මෙතනත් සෝදාගත් අත්ඇති. ඊළඟට ත්‍යාග දෙන්නෙක්ව ඊළඟට මසුරු මල දුරු කරපු කෙනෙක් විදිහට කටයුතු කරනවා. එතකොට යම් යම් අවස්ථාවක් දානයක් දෙන්න අවස්ථාවක් ලැබුණාද, ඒ විදිහ අවස්ථාවක් උදා වුණාද, අන තියෙන ඒවා ඔක්කොම දීලා දාන ස්වභාවයක් මේ තැනත්ත තුළ තියෙනවා. සමහර විට තමන්ගේ ඇපීම හිතන්නේ නැතිව දෙන තත්ත්වයකට තියෙනවා. ඉතින් ඔය විනය පිටකේ විනය පොතේ සඳහන් වෙන මොකද්ද, මෙන්න මේ සෝවාන් වෙච්ච ගෙදරකට ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත වඩිනවා. එතකොට ඒ කට්ටියගේ දැන් ඔය ස්වභාවය නිසාම මේ එන පාරට එන කට්ටියට පිණ්ඩපාතේ බෙදනවා. ඉතින් අන්තිමට ගෙදර කන්නත් නැහැ, ගෙදර වස්තුවත් නැහැ. දැන් ඔය අනාථ පින්ඩික සිටුතුමා අපි අහලා තිනවා අච්චර ධනය තිබිච්ච කෙනෙක් අන්තිමට අර රතු කාඩි හොද්දයි බතුයි ගාන්ට වැටුණා කියලා. මොකක්ද හේතුව? අන එන කට්ටියට දන් දීලා. ඉතින් ස්වාමීන් වහන්සේලත් කෙලවරක් නැහැ. හොඳට එතනින්ම හම්බෙන ඉඳ එතෙන්ටම යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ වගේ තැන්වලට යන්න එපා ආරාධනාවක් නැතුව. මොකද ඒගොල්ලෝ ඔන්න ඒ විදිහේ ත්‍යාගයට නැඹුරු වෙච්ච කට්ටිය. ඔය විදිහට අත් සෝදාගත්ත කට්ටිය. ඊළඟට මේ මසුරු මල හිතෙන් අයින් කරපු කට්ටිය. එතකොට ඒගොල්ලෝ ගැන හිතන්නේ නැතුවම දන් දෙනවා. ඒකින්ද ඔය වගේ තැන්වලට ආරාධනාවක් නැතුව යන්න එපා කියලා කියනවා. එතකොට මේ හොඳටම විශ්වාසදායකව ගාවට තමයි මේ ආරාධනාවක් නැතුව යන්න එපා කියන්නේ. මොකද හේතුව දීලා ඉවරයක් කරන්න බෑ ඒගොල්ලන්ට කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහටත් පෙන්වන ඔය හතරවෙනි කරුණ. එතකොට අන්න දාණයට බර කෙනෙක් ඉන්නවනම් ඒ විදිහට ත්‍යාගයට බර කෙනෙක් ඉන්නවනම් අන්න මේ විදිහේ ස්වરૂපයක් ඒ තැනක් තුල පෙන්වනවා. ඉතින් දැන් ඔය මගේ මතකයක් තියෙනවා මොකද්ද, දැන් ඔය අපේ ගෙදරත් ඔන්න වගේ අපේ අම්මා ගත්තොත් හරි බරයි දාණයට. එතකොට ඒ ළඟ තියුණ ඉස්පිරිතාලයක්. ඉතින් ඕකෙන් එනවා ඉස්පිරිතාලෙන් පැනපු කට්ටියයි, එහෙම මේ මංගුලා වෙච්ච කට්ටියයි. ඊට පස්සේ ওই විදිහේ කට්ටිය සාමාන්‍යයෙන් යනවා ඒ පාර කිට්ටුවෙන්. එතකොට ඉතින් මොකද කරන්නේ? ඔන්න අරගෙන කතා කරලා වාදි කරලා ඔන්න ඉතින් මොනවා හරි කෑමක් වගේ දෙයක් ඔන්න ඉතින් දීලා මේ නන්න අඳුන පුද්ගලයෝ වාඩි කර ඉතින් කන්න දෙනවා. ඉතින් එක්තරා විදිහක මට නම් ඒ දවස්වල ඉතින් එච්චරම කැමැත්තක් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් අන්න ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ දානයට බර, ඒ විදිහේ දීමට බර, ඒ විදිහට සෝදාගත් අත්ඇති කට්ටිය ඉන්න පුළුවන්. එතකොට ඒ කෙනෙක්ට සඳහන් කරන මෙන්න මේ විදිහේ ස්වරූපයක් තමයි ඔබ තුල තියෙන්නේ. ඉතින් අර එකම දේ විවිධ ආකාරවලින් පෙන්නනවා. අර විදිහට පාප කර්ම පැත්තෙන් පෙන්නන්නත් පුළුවන්. ඊළඟට ඔන්න මේ විදිහට දානයේ පැත්තෙන් පෙන්නන්නත් පුළුවන්. ඊට පස්සේ තව තව නොයෙකුත් ආකාරවලිනුත් පෙන්නලා තියෙනවා. නමුත් අන්නර පළවෙනි කරුණ තුන කෙනෙක් සමාදන් වුණාද ඒවැ දිගුවක් තමයි මේ පෙන්නන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ කරුණු හතරක් කෙනෙක් සමාදන් වෙනවා නම් මේ තැනත්තා අනිවාර්යෙන් අර විදියට සතර අපායෙන් මිදිච්ච ස්වභාවයක් තමන් තුළ ඇති කරගන්නවා කියලා සඳහන් කරනවා. එතකොට සමහර විට තාමම ඇති වෙලා නැහැ. නමුත් මේ ජීවිතය තුළ ඇති කරගන්නවා. මේ හික්මීම නිවැරදිව කරොත්. ඉතින් ඔන්න එහෙනම් අද කාලේ යම් කිසි කලට සුදුසු ප්‍රතිපදාවක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම් කිසි තමුන්ට ප්‍රිය ඥාතියෙක් ඉන්නවද, තමුන්ගේ පවුල කෙනෙක් ඉන්නවද, තමුන්ගේ මිත්‍රයෙක් ඉන්නවද, තමුන්ගේ විශ්වාසවන්ත යම් කිසි අමාත්‍ය කෙනෙක් ඉන්නවද, මේ පිරිස මෙන්න මේ කරුණු හතරේ සමාදන් කරවන්න. තමුන් මේ ලෝකේ යම් කිසි යහපත දකින්න කැමති පුද්ගලයෙක් ඉන්නවද, ඒ පුද්ගලයා මෙන්න මේ කරුණු හතරේ සමාදන් කරන්න. එතකොට මේ කරුණු හතර කෙනෙක් සමාදන් වුණොත් ඒ තැනැත්තා තමුන්ට බොහොම යහපතක් සැනසීමක් සිද්ධ කරගන්නවා කියලා සඳහන් කරනවා. එතකොට දැන් අපි බලමු මේ විදිහේ කරුණු හතරක් සමාදන් වුණොත් අන්නේ තැනැත්තා මොන විදිහේ ප්‍රතිපදාවකට වැටෙයිද කියලා. එතකොට දැන් අපි සිහිය පුරුදු කරන කට්ටියක් විදිහට දැන් සිහියත් ඕක කොහොම හරි යබා ගන්න උමනාවකුත් තියෙන හින්දා අපි බලමු මෙන්න මේ තැනැත්තා මොන විදිහේ ස්වරූපයක් ඇතිද. එතකොට මේ තැනකට අර විදිහේ අන්න බුද්ධ ධම්ම සංඝ කෙරෙහි අචල විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ තැනැත්තා තුළ අර විදිහට හිතේ පරිවර්තනයක් තියෙනවා. අර විදිහට නොයෙකුත් සැලසුම් හදමින් පාප කර්ම කරන්න, සැලසුම් හදමින් නොයෙකුත් ඉලක්ක ලං කරගන්නා වෙනුවට අන්න අර යථාර්ථයට එළඹීමක්, යථාර්ථය බාර ගැනීමක් මේ තැනැත්තා තුළ තියෙනවා. ඉතින් අපි හිතමු යම් කිසි විදිහක කරදරයක් බාධකයක් ආවොත් ඒ කරදරේ බාධකේ බාරගන්න ස්වභාවයක්, ඒ ආපු දුක පැමිණි දුක පැණි රසයි කියලා දරා ගන්න ස්වභාවයක් මේ තැනැත්ත තුළ තියෙනවා. එතකොට අර අඟුලිමාල හාමුදුරුවන්ටත් අන්න පිණ්ඩපාත යනකොට කොල්ලෙක් ගලක් ගැහුවොත්, ගහකට පොල්ලක් ගැහුවොත්, ඉතින් මොකද වෙන්නේ? ඇවිල්ලා ඔලුවේ වදිනවා. ඉතින් පාත්‍ර බිඳගෙන, ලේ පෙරාගෙන, සිවුරු ඉරාගෙන අන්න ඉතින් නැවතත් අර ආරණ්‍යට එනවා. එතකොට අන්න මොකද වෙන්නේ? අර පාප කර්මවල ඉතුරු කොටස් ටික පිටිපස්සෙන් එලවගෙන එනවා. නමුත් මේ හාමුදුරුවෝ අන්න විදිහේ දරාගත්ත හිතකින්, අර විදිහට ඒ ලැබිච්ච දේ බාරගත්ත හිතකින් කටයුතු කරනවා. එතකොට අන්න අර තමුන්ට වෙහෙසක් ආවට මොකද? ඒ වෙහෙස දරා ගන්නවා. ඒ වෙහෙස හරහා යාමක් සිද්ධ කරනවා. අන්න අර විදිහට මඩවලක් හම්බුණත්, ප්‍රපාතයක් හම්බුණත්, ඒ මඩවල ප්‍රපාතේ හරහා යාමක් සිද්ධ කරනවා. අර පැමිණි දුක් පැණි රසයි කියන අර්ථකින් කටයුතු කරනවා. ඉතින් අන්නේ විදිහේ ස්වභාවයක් මේ තැනත තුළ තියෙනවා. ඊළඟට අපි හිතමු මේ හිතෙන් දැන් අර පරණ පුරුදු වලට නොයෙකුත් නොයෙකුත් අදහස් උදහස් මති මතාන්තර මතුවෙලා ආවට මොකද? ඒ මති මතාන්තර සියල්ලම මේ ප්‍රතිපදාව තුළින් අතහැරීමක් මේ තැනත සිද්ධ කරනවා. පාප කර්ම කරන්න නැවත නැවත අදහස් ආවට, නැවත නැවත කැමැත්තක් ආවට, ඒ කැමැත්ත මේ ප්‍රතිපදාව තුළින් අතහැරීමකට ලක් කරනවා. යම් යම් වැරදි සිද වුණාට ඒ වැරදි ඉදිරියට නොවෙනවා කියන විවෘත කිරීමක් මේ තැනත තුළ තියෙනවා. ඊළඟට අන්න ලැබිලා තියෙන දේ දරා ගැනීමක් මේ තැනත තුළ තියෙනවා. එතකොට මොකද්ද මේ ප්‍රතිපදාව කියලා බැලුවොත් අන්න අර කෙලින්ම සිහිය වඩලා 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 අන්තිමට ගිහිල්ලා වැටෙනවා දෙයක් තැනකට. ඒ තැන ගැන තමයි ඔය කියන්නේ. මොකද්ද? අන්න එන දේ බාර ගන්නවා. එන දේ බාර ගන්නවා. තමුන් අදාළ වැඩ කටයුතු කරනවා. නමුත් හොඳට ඒ කටයුතු කරන්න උත්සාහ කරනවා. නමුත් යම් යම් වැරදි වෙනවාද? යම් යම් ලෙඩ රෝග හැදෙනවාද? යම් යම් අකරතැබ්බ වලට තමුන් ලක් වෙනවාද? අන්න ඒවා තුලින් ඇති වෙන වෙහෙස පීඩාව ටිකෙන් ටික මේ තැනත්ත තුලින් අඩු වෙලා යනවා. අඩු වෙලා යනවා. දැන් අර ඊයේ සතිපාසලේ පොඩි දරුවෙක් අවුරුදු 10යි ඈ. අවුරුදු 10ක කෙනෙක් කියනවා මොකද්ද? මම ඇවිදිනකොට මගේ හිතට බයක් දැනුණා. ඇවිදිනකොට හිතට බයක් ආවා. ඉතින් එහෙම දෙතුන් පාරක් ආවා. බයක් හිතට දැනෙනවා කියලා මම දැනගත්තා. ඊළඟට කියනවා වාඩි වෙලා ඉන්නකොට නම් මට එහෙම බයක් දැනුනේ නැහැ. අන්න බයට බය වෙන ප්‍රතිපදාවක් නේ ගොඩ දෙනෙක් තියෙන්නේ. කොවිඩ් ආවොත් බයයි. එතකොට බයට තව ටිකක් බය වෙනවා. ඒක තමයි ගොඩ දෙනෙක් තියෙන්නේ. නමුත් අන්න අර විදිහේ පරිවර්තනයක් වෙච්ච කෙනෙක්, මේ විදිහට සිහිය කියලා හිතේ දරාගත්ත කෙනෙක් තැනත්ත තුළ මොන විදිහේ වෙනසක් ඇති වෙනවද? අන්න බයට බය නොවන ස්වරූපයක් තමන් තුළ ඇති වෙනවා. කොහොමද බයට බය නොවෙන්නේ? අන්න බය තියනවා නම් බය තියෙන බව දැනගත්තොත්, මට දැන් බයක් දැනෙනවා කියන සිහිය පිහිටව ගත්තොත් අන්නේ සිහිය තුළින්ම තවදුරටත් බයට බයවීමක් නැහැ. ඒ වෙනුවට බය තමයි මේ තැනත්තට බය වෙන්නේ. මොකද හේතුව මොන මගුලාවත් අන්න සිහියක් පිහිටව ගන්නවා. බය බය විදිහට දැනගන්නවා. ඊළඟට දුක දුක විදිහට දැනගන්නවා. ඊළඟට සතුට සතුට විදිහට දැනගන්නවා. ඔන්න ඒ විදිහේ වෙනසක් මේ තැනත්ත තුළ ඇති වෙනවා. එතකොට කෝවිඩ් වලට බයක් ආවත් දැන් මැරෙයි මැරෙයි කියලා කට්ටි බය වෙවි ඉන්නවනේ. අන්න ඒ වෙලාවට මට මේ බයක් තියෙනවා කියන දැනගැනීමක් සිද්ධ කරනවා. ඒ තුලින් මොකද වෙන්නේ? අන්න බයට තවදුරටත් බය වෙන්නේ නැහැ. එහෙම නැතුව බය වෙවි ඉඳියොත් බයට ඉතින් මැරෙන්න ඕනේ නැහැ අප්පා. ඔය හැදිලා තියෙන ළඩේම ඇති. කෝවිඩ් හැදෙන්න ඕනේ නැහැ. ඔය තියෙන ළඩේම ඇති. අන්න ඒ වෙනුවට බයට බය නොවන ප්‍රතිපදාවක් අර අවුරුදු 10ක පොඩි දරුවෙක් ප්‍රකාශ කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ වෙනසක් තමයි මේ තැනතල ඇති වෙන්නේ. එතකොට නොයෙකුත් හැඟීම් දැනීම් අදහස් උදහස් නොයෙකුත් අපි හිතමු තරහා රාගේ වගේ දේවල් එන්න පුළුවන්. නමුත් තරහා තරහා විදිහට දැනගන්නවා, රාගේ රාගේ විදිහට දැනගන්නවා. ඊට පස්සේ අර විදිහේ යම් කිසි කරදරයක් බාධකයක් ආවොත් ඒ කරදරේ බාධකයේ තුලින් තමුන්ට වෙහෙසක් එනවා කියන එක දැනගන්නවා. අනේ විදිහට කටයුතු කරනවා කියන ප්‍රතිපදාවක සමාදන් වෙනවා. ඒ සමාදන් වීම තුලින් මෙන්න මේ කියන විදිහේ සැනසීමක්, අර විදිහේ තැන් හතරකට යන්නේ නැහැ කියන ස්ථිර ස්වභාවයක් තමුන් තුළ ඇති කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. පෙන්නලා දෙනවා. දැන් එක්තරා විදිහක දැන් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයක් මොකද්ද? ඕන දැන් ලබන දවස් කිහිපයකින් මොකද්ද? අන්න බුදුහාමුදුරන්ගේ උපන්දිනේ. එතකොට 2564 වෙනි උපන්දිනේ තමයි ඔය එන්නේ. එතකොට කට්ටිය දැන් මෙච්චර කල් ඔය උපන්දිනේ කොහොමද සැඟරුවේ? අන්න අපි දැකලා තියෙනවා නලා පිඹින වෙසක් අපි දැකලා තියෙනවා. ඊට පස්සේ විසිල් ගහන වෙසක් අපි දැකලා තියෙනවා. බයිසිකල් පදින වෙසක් අපි දැකලා තියෙනවා. ඊළඟට තොරන් ගහන වෙසක් අපි දැකලා තියෙනවා. දන් සැල් දෙන වෙසක් අපි දැකලා තියෙනවා. බොන වෙසක් අපි දැකලා තියෙනවා. ඕහොමනේ කට්ටිය සමර සමර ඉඳී. එතකොට මේ මොකද්ද සමරන්නේ? බුදුන්ගේ උපත. ඒ වගේම ඔය සමරන කට්ටියට පොඩ අමතක වෙනවා. ඔය දවස පිටිපස්සේම තියෙනවා බුදුන්ගේ මරණය. බුදුන්ගේ මරණයත් එදාම එදිලා තියෙනවා. එතකොට ඔන්න විදිහේ සැමරීමක තමයි නිරත වෙලා ඉඳියේ. නමුත් දැන් ඔන්න ස්වභාව ධර්මයෙන්ම පණිවිඩයක් දීලා තියෙනවා. උඹලාගේ ඔය පිස්සු සැනසීම් වලට ඒ විදිහේ උත්සව සැමරීම් වලට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට අර ගෙදෙට්ට වෙලා ඉඳපන් කියන පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. අර විදියට බොරු වැරදි සැමරීම් වෙනුවට නිවැරදි සැමරීමක් ඇති කරගනින් කියලා පණිවිඩයක් ලැබිලා තියෙනවා. එතකොට මොකද්ද නිවැරදි සැමරීම? ඔන්න බුදුන්ගේ උපන්දිනේ දවසේම යෙදිලා තියෙනවා තව උපන්දිනයක්. මොකද ඒ උපන්දිනේ අන්නර සිහියේ උපතත් වෙලා තියෙන ඔය දවසේම තමයි. සිහිය කියන දේ, මයින්ඩ්ෆුල්නස් කියන දේ, සති කියන දේ පළවෙනියට සොයාගෙන තින්නෙත් ඔය දවසේම තමයි. එතකොට අන්න ඒ උපන්දිනෙත් යෙදිලා තියෙනවා. ඒ උපන්දිනෙන් පුළුවනි අර බුදුන්ගේ උපන්දිනෙත් හොඳට සමරන්න. ඒ උපන්දිනෙන් පුළුවනි බුදුන්ගේ මරණෙත් හොඳට සමරන්න. තමුන් තුළ මෙන්න මේ විදිහේ ප්‍රතිපදාව, තමුන් තුළ මේ විදිහේ ශක්තියක් දරා ගැනීම තුලින්. අන්න එහෙම දරාගත්තොත් කෙනෙක් අර ඒ තැනත්ත හරියට අර ගිනි සුළුවක් අතට ගත්තා වගේ. එහෙම නැත්නම් නැගෙනහිරට යන ප්‍රතිපදාවක් සමාදන් වුණා වගේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ලද කෙනෙක් වගේ. ඒතර ඒ තැනත්තා යම් කිසි ගමනකේ දෙනවා. ගමනකේ දුනාට මොකද? තමුන්ගේ ජීවිත කාලය ඇතුළත ස්ථීරව අදහසක් ඇති කරගන්නවා. අන්න අර හතර අපායට යන්නේ නැහැ. හතරට අපායට යන්නේ නැති ස්වරූපයක් මා තුළ ඇති වුණා කියන ස්ථිර දෙයක් තමුන් තුළ ඇති කරගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ තැනත්තා තුළ ඇති වෙච්ච මේ වෙනසක් වෙන්නේ නැහැ. මේ තැනත්තා තුළ අර ලෝකේ වෙනස් වෙන්න පුළුවන්, ලෝකේ පෙරලෙන්න පුළුවන්. නමුත් අපායට යන ස්වභාවයක් මේ තැනත්තා තුළ අපව ඇති වෙන්නේ නැහැ කියලා අර මහා බීත ප්‍රකාශයක් කරනවා. අන්න ඒ වගේ දෙයක් තමුන් තුළ ලංකර ගැනීම සඳහා, එවැනි වූ ගිනිසුලුවක් දරා ගැනීම සඳහා, එවැනි වූ පෙරදිග බලයාමක් සඳහා, එවැනි වූ ආශිර්වාදයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේත් අපේ ගරුණීය ස්වාමීන් වහන්සේ ඉතා වටිනා ධර්ම දේශනාවක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරා. මොනවද කියලා ඒ පිළිබඳ කෙටියෙන් සඳහන් කරොත්, අතීතයේ තිබිච්ච ඔලිම්පික් උත්සවය දැන් පවතිනවා. ඒ අමතරව අතීත ඉන්දියාවේ තිබිච්ච ප්‍රතිපදාවන්, සම්ප්‍රදායන්, ඒ සම්ප්‍රදායන් ආශ්‍රය කරගෙන බුදු දහම තුළින් අපි කොහොමද අලුත් බුදුන් වහන්සේ දේශනා කර සම්ප්‍රදායකට අනුගත වෙලා ප්‍රතිපදාවක් වඩලා ස්ථිර සතුටක් ලබන්නේ කොහොමද කියන එක කරුණු හතරක් සම්බන්ධ කරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව, සංඝයා වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව සහ ආර්යකාන්ත සීලයක පිහිටා කටයුතු කිරීම යන සතර කරුණු සතර තුළ පිහිටා කටයුතු කිරීමෙන් අපිට ඒ සතුට ලබාගත ආකාරය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. ඒ වගේම ආර්යකාන්ත සීලය සම්බන්ධයෙන් වටිනා කරුණු කීපයක් අපිට ඉදිරිපත් කරා. කොහොමද මේ සීලය පිළිපහිටා කටයුතු කරන්නේ? අපේ පරණ පව් ගැන තැවෙන්නේ නැතුව ඒ අවස්ථාවේ පිහිටාගත් සතිය තුළින් අපේ සතිය දියුණු කරගන්නේ කෙසේද යන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම ඒ කතුරුකිතීම තුළින් බුදුන් වහන්සේ ස්ථිරවම අපිට ප්‍රකාශ කරනවා අපි ගැටලුවක් ඇතිවෙන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් දරා ගැනීමේ හැකියාව ඒ තුළ සතිය පිහිටා කටයුතු කිරීම තුළින් එය නැතිවෙන ආකාරයත් ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා ආකාරයට අපිට දැනෙන විදිහට දේශනා කර ඒ සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ ගෞරවය පුද කර සිටිනවා. මීළඟට තිබෙන්නේ ආධුනික කමටහන් ආධුනික යෝගාවචරයන්ගේ කමටහන් පිරිසිදු කර ගැනීම පිණිස කාලය වෙන් කර ගැනීම ඒ සඳහා තමුන්ගේ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව තමුන්ගේ පුහුණුව සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම ආදී ලෙස සතියක් තුළ පෑ දෙකකට පමණ වැඩි කාලයක් පුරුදු කර තමුන්ගේ අත්දැකීම අප වෙත ලියලා දන්වා එවන්න පුළුවන්. ඊට අමතරව තමුන්ගේ ගැටලුවක් තියෙනවා නම් වැඩසටහන තුළදී ස්වාමින් වහන්සේගෙන් කෙලින්ම තමුන්ගේ ගැටලුව ඉදිරිපත් කරලා උපදෙස් ලබා ගැනීමටද හැකියාවක් තියෙනවා. අත්දැකීම් එවනකොට Google Form එක මෙහි සඳහන් කරලා තිබෙනවා. මේ Google Form එක යූස් කරලා ඊමේල් ලිපිනයත් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ඊමේල් ලිපිනෙම ඉදිරිපත් යොදාගෙන තමුන්ගේ ප්‍රැක්ටිස් එක සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහන පැවැත්වෙන්නේ මෙල්බන් වේලාවෙන් දවල් 11:30 සිට 1 දක්වා, ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වා. Zoom details ඔක්කොම මෙතන තිබෙනවා මේ පත්‍රිකාවේම. මීළඟට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම පද්මා මහත්මියගෙන් කරුණාන් ඉල්ලා සිටිනවා අදට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස. තෙරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. අදට අපිට වාර්තා දෙකක් ලැබී තිබෙනවා. එකක් වියානාදුවගෙන්, අනිත් එක දිල්හාරා කියලා මං හිතන්නේ පුතණුවකගෙන්. මම මේ වාර්තා දෙක ඉදිරිපත් කරන්නම්. මේ වියානාදුවගේ වාර්තාව මම ෂෙයා කරන්නම්. අවසරයි ස්වාමීන් වහන්ස. Watching TV, mindful versus not mindful. When I watch TV mindfully, I get bored. I can't enjoy the show. I fell asleep. When I watch TV normally, I do enjoy it. I do enjoy it. I can watch TV all day. I don't like watching TV mindfully. Epamara Swamin Han said, there's a diagram below that. Viana is watching TV mindfully. And one is not mindful watching.
Okay, that's the report, right?
Yeah, that's the report.
So some valuable message there. Because if you are mindful, then it is not enjoyable. That's the issue. So you have to get lost in the activity to enjoy it. Otherwise, you can't enjoy. So all the activities we do, whatever the activity, let's say watching TV, maybe going for a trip or partying, all these activities, you have to get lost in the activity. You have to be somewhat unmindful. If you are mindful, then this whole thing is a drama. Something happening, but you are not a part of it anymore. So that's, there is a change. So that is the change we want to make in ourselves. When you are mindful, all these things are going on in the surrounding. All these things are happening, but still you are not moved by it. You are not enjoying that activity. So that is happening to the entire world. That is happening to the entire world around you. So most people, they don't like this. And we understand why they don't like it, because when they practice, when this happens, then they realize that they can't enjoy the world anymore. They can't enjoy the partying. They can't enjoy the family life as much as they used to be. And they can't enjoy the drinking, because always someone is watching. Someone is watching with a laugh, with a smile on the face. Because these people are doing various things. These people have various agendas. But when you watch from a sight, it is just a joke. So that happened to Viana as well, because she liked to watch TV. But when she tried to watch TV mindfully, she can't enjoy it that much. She doesn't like to watch TV mindfully. So same thing happens to all the other activities as well. When you are mindful, you can't enjoy that. Even doing something wrong, breaking precepts, if you are mindful during the activity, you can't enjoy that activity as you used to be. So that's a problem for most people. That's why they don't want to practice this. That's why they just want to stick with some other method, because they don't like to see this in themselves. They want to get lost in the activity. They don't want to get rid of the pain that's in them. Instead, they want to get lost in those activities, get lost in the life that they are living. So if they wish that way, we don't want to disturb them. Just enjoy, just get lost in the activity, and one day you will realize what you have done to yourself. So Viana is, although she is only 6 years old, she is giving a very valuable message for all the people that are gathered here. So Dua, we are really happy about the reporting, about your practice, and you may continue to practice in this way. And you can do various other activities mindfully as well. So try something. Try eating something. Maybe having an orange mindfully. And how, what was the process involved? What were the sensations that you felt? Like that you can practice. And probably report us the next time. So have something mindfully. A fruit. And tell us your experience. So that is your task for this week.
Avasarai Swamin Vahansar, the second message report is from the chat section. It's from Dinhara or Dilhara. Most venerable Swamin Vahansar Avasarai, I meditate for a long time, mainly do walk-in meditation. When I walk for some time, I lose list of the sensation felt to some. Then I feel like I just walk like a rag doll and my mind floats or wanders with it. Also, I feel very, very lazy. I feel like my legs are painful and jelly, not strong to carry me. I feel very, very lazy. I feel I can't go on. I feel sleepy and paralyzing. Or sometimes my mind drifts. I start to think, make future plans, etc. Please give me advice to pass through. Please advise in Sinhala. Bohoma pin sidu eva teruvan saranai Dinhara. I think he's a son, young boy maybe. Epamanai Swamin Vahans.
Hondai, etokota dan oya me... දැන් ඔය සක්මන් භාවනාව පිළිබඳ අත්දැකීමක්නේ කියන්නේ. ඉතින් ඕක කොච්චර උත්සාහයකින් කොච්චර වෙහෙසකින් ලබාගත් දෙයක්ද කියලා අපි පොඩ්ඩක් හිතට දරාගත්තොත්, මෙන්න මේ විදිහ සක්මනක් මෙන්න මේ තත්ත්වයකට අරගෙන එන්න කොච්චර කෙනෙක්ට කාලයක් යනවාද කියලා හිතට දරාගත්තොත්, ඔන්න ඔය අත්දැකීම පිළිබඳ යම්කිසි අපි හිතමු ඇඹුල් ගතියක් යම්කිසි වෙහෙසක් තියෙනවා නම් අන්න ඒක අයින් කරගන්න පුළුවන්. එතකොට මේ සක්මනක් මේ ඉබේ වෙන ගන්නට ලොකු ස්වාමීන් වහන්සේ ඔකට වචනයක් කියනවා gediya pitin sakman කරනවා කියලා. එහෙම නැත්නම් සක්මන තමුන්ගේ පාලනින් ගිලිහිලා යන අවස්ථාවක් තමයි ඔය කියන්නේ. එතකොට මෙච්චර කාලයක් මම මට ඕන විදිහට සක්මන් කරා. නමුත් දැන් මේ කය ඔහෙ විසිවිවි විසිවිවි ගලන එකට ලක් වෙලා තියෙනවා. කය ඔහෙ විසිවිවි විසිවිවි ගමන් කිරීමකට ලක් වෙලා තියෙනවා. එතකොට මේක මට පාලනයක් නැහැ. මේකේ මගේ පාලනයක් තියෙනවා කියලා හිතුණාට මොකද ඔහෙ යන ගමනක් තමයි තියෙන්නේ. රෝකඩයක් ඇවිදිනා වගේ ගමනක් තමයි තියෙන්නේ. අර zombie කෙනෙක් ඇවිදිනා වගේ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගාමනට ඉඩ දෙන්න අපේ හිතට අපි නැවත නැවත දරා ගත යුතුයි මොකද්ද මෙන්න මේ ගමන මෙන්න මේ පාලනයක් රහිත ස්වභාවය බොහොම අමාරුවෙන් උපයගත් දෙයක්. ඔක උපයන්න පියවර ගණනාවක් පසු කරගෙන එන්න ඕනේ. මොකද හේතුව කෙනෙක් කන්නර වාම දකුණ විදිහට ඒ දැනෙන දැනීම හරි එහෙම නැත්නම් හුස්ම විදිහට වාඩි වෙලා ඉන්නකොට දැනෙන දැනීම හරි දැඩි ලෙස අල්ලගත්තොත් ඔය හැඟීමක් පහළ වෙන්නේ නැහැ. දැන් අර පොඩි කෙනාටත් වෙලා තියෙන එකනේ සිහිය පිහිටෙව්වහම ඈනුන් යනවා. සක්මනත් හරියට වෙනකොට ඈනුන් යනවා, විසි වෙනවා, පාලණයෙන් ගිලිහෙනවා. පරයන්කෙත් හරියට එනකොට ඈනුන් යනවා, විසි වෙනවා, පාලණයෙන් ගිලිහෙනවා. එතකොට ඔය ඈනුම කියන්නේ ගොඩදෙනෙට්ට වැරදි වැරදීමක්, ගොඩදෙනෙට්ට පැටලීමක්. ඉතින් සමහර හිටාවට හිතනවා මෙන්න මේ නිදිමත කඩලා ආපහු ගිහිල්ලා ආපහු එක්සර්සයිස් කරලා ආපහු තේ එකක් බීලා ඇවිල්ලා වාඩි වුණොත් හරි කියලා. අය එහෙම කරලා බලන්නකො කිව්වොත් ඒ වාඩි වෙලත් විනාඩි දෙක තුනේ ඈනුම මෙනවා. මොකද හේතුව අර තමුන් මේක කොච්චර කඩන්න කඩන්න වැරදි දිහාවකට අරන් යන උත්සාහ කරත් මේක දැන් තමුන් ඇදගෙන යන ගානට ඇවිල්ලා. අර කලින් බොහොම අමාරුවෙන් ඇදගෙන තල්ලු කරගෙන ගියපු වාහනේ දැන් ඉබේම පිටිපස්සෙන් එලෝගෙන එන ගානකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්න ඔය වෙන වෙනසට ඉඩ දෙන්න ඕනේ වැඩි වැඩියෙන්. එතකොට ඔන්න ඔය විසි වෙන ස්වභාවය මාගේ පාලනයෙන් ගිලිහෙච්ච ස්වභාවේ ඉතාම වටින අවස්ථාවක්. එතකොට එන්නේ අවස්ථාව වැඩි වැඩියෙන් අත්දකින්න. ඊළඟට මෙතන සඳහන් වුණා මම හිතන්නේ සක්මන තමයි වැඩිපුර කෙරෙන්නේ කියලා. නමුත් ඕකම ඔන්න ඔය තත්වෙම අපිට වාඩි වෙලා ඉන්නකොටත් දරා ගන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නකොටත් ඉදිරිපත් වෙලා එනවා. එතකොට අපි හිතමු දැන් ඔන්න ඔය විදිහට හොඳට සක්මන් කරාම අපි හිතමු විනාඩි 30-40ක් යනකොට වගේ ඔය තත්වේ එනවා. එතකොට ඒ තත්වේ හොඳට පදන් වෙනකන් ඉඳලා ගිහිල්ලා වාඩි වුණොත් මොකද වෙන්නේ කියලා බලන්න. අර විදිහට හුස්මක් අල්ලගෙන එක එක දැන් සක්මන් කරලා ඉවර වෙලා ඒ විදිහට අර අපි අත්දකින්නවනේ කියන தත්ත්වේ ඊට පස්සේ පොඩ්ඩක් බලන්න ඒ සක්මන අවසානයේ ගිහිල්ලා වාඩි වෙලා ඉඳියොත් අන්න වාඩි වෙලා ඉන්න තැනදිත් ওই විදිහේම අත්දැකීමක් ලං කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඒ විදිහට පාලනයකින් ගිලිහුණු தත්වයක් එක්ක සැහෙන වෙලාවක් ඉඳලා ඒ தත්ත්වය හොඳට පදන් වෙනකන් ඉඳලා ඊට පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා වාඩි වෙලා බලන්න. එතකොට ඒකෙදිත් එනවා ඔන්න ඔය විදිහටම පාලනයකින් තොර தත්ත්වයක්. එතකොට ওই දෙකම පොඩ්ඩක් සමබර විදිහට අත්දකින්න ඕනේ. එතකොට ඔය සක්මනේ එන එකකට වැඩිය යම්කිසි විදියක අපිට කියන්න පුළුවන් තවත් පාලනයෙන් ගිලිහෙන ස්වරූපයක් වාඩි වෙලා ඉන්නකොට තියෙනවා. මොකද සක්මණේ ඉන්නකොට යම් කිසි ක්‍රියාකාරකම් ටිකක් යනවනේ. අනේ ඒ ටිකක් තවම කරාට පස්සේ ගොඩක් වෙලාවට අත්දකින්න පුළුවන් වෙයි මේ ඔච්චරවත් පාලනයක් නැති තත්වයක් මා තුළ ඇති වෙනවා කියලා. අනේ පාලනයෙන් රහිත තත්වය ටික ටික තව තව වැඩි වැඩියෙන් අනුග්‍රහ කරමින් ඒ තත්වයට තව වැඩි වැඩියෙන් යොමු වෙමින් ඒ තත්වෙහි තව වැඩි වැඩියෙන් කල් ගත කරමින් ඔය විදිහට දිගටම කරගෙන යන්න. එතකොට තමන්ගේ ජීවිතේ යම් යම් විදියක වෙනස්ම පරිවර්තනයකට ලං වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඔය විදිහට කළා පුළුවන් නම් වාඩි වෙලා ඉන්න එකත් ඒ විදිහට කළා වාඩි වෙලා ඉන්න අත්දැකීම අපිට කිව්වොත් අනේ එතන අපිට බලන්න පුළුවන් ඔය පැත් ඔයකම එතෙන්දී එන්නේ කොයි විදිහටද කියලා. හොඳයි, සාගර හාමුදුරුව ඇවිල්ලා ඉන්නවා.
ස්වාමීන් වහන්ස, අපට ලිඛිතව ලැබුණ මේ වාර්තා ප්‍රමණයයි මං සම්බන්ධ වෙලා සිටින සැමගෙම ඉල්ලා සිටිනවා. මේ සූම් එකේ අත ඔසවලා ඔබේ වාර්තාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. සුදීර සමර වික්‍රම මහතාට ආරාධනා කරනවා ඔබගේ වාර්තාව ප්‍රශ්නේ ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්ස.
එහෙනවා
විනාංශ මට මේ දවස්වල ඒ කියන්නේ මේක සර්කල් එකක් විදිහට තමයි ආවේ. ඒ කියන්නේ දැන් නම් ටිකක් මේ අඩු වෙච්ච ප්‍රකාශයක් වගේ තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ඉස්සර තෙම්මි සතියෙන් ඉන්න කලින් භාවනා කරන ඉස්සෙල්ලා අර ගොඩක් හිර වෙච්ච ගතියක පොඩි කාලේ ඉඳලම තිබ්බ ගතියක් සවිනාංශ දැන් එනවා අනිත් අය නිකන් මගේ මේ කියන්නේ මේ නිදහසට බාධා කරයි කියලා වගේ. එහෙම මේ නිකා නිතරම අර කලින් ගැටිච්ච ඒවා මේ ඒක සර්කල් එකක් විදිහට සැරින් සැරේට ඒක මතුවේ එනවා. ඒ කියන්නේ කලින් නම් මේක ආවේ ඇත්තටම බාධා කරනවාම වගේ පෙන්නලා දැන් නම් දන්නවා ඒක ඒ දැන් මේ තියෙන අපහසුවක් තියෙනවා එමින් දැනෙනවා ඒක. ඒ කියන්නේ අර කලින් සමිනන්ස මම දැන් අපේ අම්මා හැම කතා කරන්නෙම නැහැ අපිත් එක්ක. ඒ නිසා අර අඩුවක් වගේ තිබිලා හිරිහැර එහෙම තිබිලා තියෙනවා කලින් අර පිට අයත් එක්ක ඝනදෙනුවලදී. ඒවට කතා කරන්න එහෙම දැනගෙන හිටිය يعني ඒ ඒ ආව මේ අර ඉදිරිපත් උනේ නැහැ. දැන් මේ ගැටලුව ලිහිලා තියෙනවා එහෙම අවසනම් කතා කරනවා නැත්තම් නිකන් ඉන්නෝ මිතුනොත් බයිනෝ එහෙම ගොඩක් එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි අර ඇතුළේ හිරවෙච්ච එක කලින් හිරවෙච්ච එක මතුවේවි අනිත් අයගේ වැරදි විදිහට දැන් එහෙම එනවා ස්වාමිනාංශ මේ.
ඔව් ඒක තමයි. අපිට පොඩි කාලේ අපේ අම්මලා බය කරනවනේ ආම්පු තෙබිල්ල එනවා කියලා. ඉතින් බිල්ල මොන වගේද කියලා අහපුවාම ගූණියකින් වහගෙන ඉතින් අර පෙන්නනවා මොකද්ද ඒක. ඉතින් දැන් වැඩි ඉතින් ඒක ඇතුළට ගියාට පස්සේ අපිට කරුවලක් දැක්කත් අපි නිකන් බය හිතුණත් එන්නේ අන්නර කියන මේ මේ ඇස් දෙක ලොකු දත් ටික දෙපැත්තෙන් දික් වෙච්ච ආන්ගේ ඒ රූපේ කොහොමදත් එනවා. එන්නේ අපි ඇත්තටම මේ මේ යකෙක් දැකලා නෙමෙයි. නමුත් අර යකා කියන සංකල්පේ සංඥාව ඔලුවට දාලා තියෙන හින්දා ඒවා පොඩි කාලේදී දැම්මඩ පස්සේ අර ඇතුළටම යනවා. ඒ කියන්නේ අනුසය ආශ්‍රව මට්ටමටම යනවා. එතකොට මේ වගේ වෙලාවක කියන්නේ අපිට ඇතුළට පොඩි කාලේ ගිය දේවල් ඒ කියන්නේ මට කවුරු හරි හිරිහැර කරයි කියන බය ඇතුළත තැම්පත් වෙලා තියෙන්නේ. ඒක එන්නේ මෙන්න මේ වගේ භාවනාවකින් තැම්පත් වුණාට පස්සේ මේ දේවල් එන්න ගන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ වැඩ කරන තාක්කල් ওই දේවල් එන්නේ නැහැ. අපි මොකද ඇතුළට සංඥා පුරවන එකනේ කරන්නේ. උදේ දා රෑ වෙනකන් ඉගෙන ගන්නවා කියන්නේත් ඒකයි, වැඩ කරනවා කියන්නේත් ඒකයි, කතා කරනවා කියන්නේත් හැම දෙයක්ම එළියේ තියෙන සංඥා ඇතුළට පුරව ගන්න එක කරන්නේ. ඉතින් ඒ වෙලාවක එන්නේ නැහැ කවදාවත් ඇතුළේ තියෙන ඇතූලෙම තියෙන තැම්පත් වෙච්චා එන්නේ නැහැ. ඒවට කියනවා මණ්ඩි කියලා. දැන් වෙන්නේ අර මේ භාවනාවෙන් තැම්පත් වෙන්න ගත්තට පස්සේ විවේක වෙන්න ගත්තට පස්සේ තමයි ඔන්න එන්නේ ඇතුළත මණ්ඩි ටික. අර නිකන් සාමාන්‍යයෙන් ජෑම් බෝතලයක් හේදුවට පස්සේ අර තව ටික වතුර දාලා හොඳට හෙළුවට පස්සේ චූටි චූටි කෑලියෙත් එක එන ගඳක් තියෙනවා. මේ මේ ජෑම් සුවඳ එනවා. අන්න ඒ වගේ මේක ඇතුළත තියෙන මණ්ඩි ටික ඔන්න එළියට එන්න ගන්නවා. හැබැයි ඕක හොඳම දේ ඔය එන එක දැක්කොත් මුළු සංසාරෙම ඕක නවත්තන්න පුළුවන්. අපිට වෙන්නේ ඕක දකින්න නැතුව ඕක දකින්න අකමැතිකම සහ ඕක යටපත් කිරීම. ඒ කියන්නේ ඕක මේ කොහොම හරි ওই බය මේ අයින් කරලා ඈත් කරලා ඒ බය එන්නපා කියන මේ මතය තුල අපිට වෙන්නේ ඒක සංසාරෙ දිගට අරන් යනවා. ඒක ලබනාත්මෙලත් අරන් යනවා. ඒ ඉතින් අර බය දිගටම තියෙනවනේ. දැන් මේක තියෙන්නේ හොඳ පෞරුෂත්වයකින්. ඔබ වෙන දෙයක් වරෙන් මම ගැත්තට පොල්ල වගේ මම මේ ගැව්වක් ගානක් බැන්නොත් බයිනවා කියලා අන් ඒ වගේ හොඳ පෞරුෂත්වයකින් මේ මේ කෙලස් දිහා බලන්න පුළුවන් නම් ඒක හිමීට ඇවිල්ලා මේ බය කරලා යන හැටි බලන්න පුළුවන්. ඉතින් ඕක දැක්කොත් විතරයි අවිද්‍යාව නැති වෙන්නේ. කියන්නේ මේක පොඩි සංඥාවක් විතරයි. ඒ මොකක් හරි සිද්ධියක් හින්දා බාහිර දෙයක් හින්දා ඇතුළට ගිය සංඥාවක් විතරයි. නමුත් මේක දැන් එළියේ නැහැ. නමුත් මේක තියෙන්නේ මගේ ඇතුලේ. ඒක දැන් දන්නවා. ඉතින් ඒකේ හින්ද කිසිම එළියේ කිසිම කෙනෙක් කිසිම රූපයක් මේකට බලපාන්නේ නැහැ. මේක මගේ ඇතුළත තියෙන කෙලෙසයක්. මගේ ඇතුළත මණ්ඩි බහැපු මණ්ඩියක් කියලා දැනගත්තට පස්සේ මේක එළියට එන්නේ සනීප වෙනවා. ඒක තමයි ඔය දැනෙන්නේ. ඕක දිගටම වෙන්න දුන්නාට පස්සේ මේක සයිකල් එකකින් දිගට එනවා. හැමතිස්සෙම එන්නේ නැහැ. ඒකත් අනිත්‍යයි. දිගට එන්නේ නැහැ. නිතර නිතර එන්නේ නැහැ. සයිකල් එකකට එක්කෝ අසරණ වෙච්ච වෙලාවක නැත්තම් විවේක වෙච්ච වෙලාවක නැත්තම් ගොඩාක් පාළු වෙච්ච වෙලාවක ඔන්න ඔය ටික එන්න ගන්නවා. ඒකෙහිඳ සූදානම් ශරීරයෙන් මේකට එන්න දෙන්න. එන්න දීලා හොඳට බලන් ඉන්න. ඒකත් නිකාම නිකන් රූපයක් විතරයි. නිකාම නිකන් ආනාපානෙ වගේ නිකන් පොඩි සංඥාවක් විතරයි. ඒක ඇවිල්ලා යනවායි කියන එක තුල මේකට බය නැති වෙනවා. අපි කරන්න හදන්නේ ඒක එද්දිම බය වුණොත් එයා ඒක නැවත නැවත ගෙනත් දෙනවා. නැවත නැවත බය කරනවා. බය නැතුව ආවරෙන්. ඒක තමයි මට මේක තමයි වෙන්න ඕන් එන්න ඕනෙලා තිබේ වරෙන් කිව් ගමන් එන්නේ නැව්. අන්න ඒ විදිහට පුළුවන් තරම් මේක දකින්න 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 අපිට පුළුවන් ඒ මණ්ඩිය හොඳට කලතල කැඩිලා කැඩිලා යනකම් මේක සුවපත් භාවයට පත් කරන්න. ඕක තමයි කවුන්සලින් කියලාත් කරන්නේ. නමුත් අපිට මේ සතියෙම මේක දෙක කරගන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ පෞරුෂත්වයක් හැදි හැදි යද්දි තමයි ඔය දේවල් කරන්න පුළුවන්. ඉතින් දැන් ඒ පෞරුෂත්වය හැදිලා තියෙනවා. දැන් දිගට දිගට ඒක ඒ වෙන්න දීලා බලන්න. අර බෝලේ එන්න දීලා ගහනවා වගේ හොඳට වෙන්න දීලා මේක බලන්න. ඒක තමයි කියන්න තියෙන. ඒක ඉතින් අර මේ විදිහට ප්‍රකාශ කරන එකත් වටිනවා. එතකොට හැමෝගෙම මේ දේවල් නැතුව නෙමෙයි මේ හැමෝම මේ පොඩි කාලේ බය වෙච්චා පොඩි කාලේ අසාධාරණ දන් වලට ලක් වෙච්චා ඒවා හිත තුල තියන අය ඉන්නවා. ඉතින් ඒ අය කියන්නේ හැබැයි මේ කීම තුල මාන සුවපත් භාවයක් සිදු වෙනවා.
මං හිතන්නේ එහෙනම් එතකොට ඒක කේන්තියක් විදිහට සමහර විට මේ ඒ කියන්නේ මේගොල්ලොත් එක තර්ක කරන විදිහට හරි එහෙමත් ඒ ඕන එකට එන්න දුන්නාම එන්න දෙන්නයි කියන්නේ නේද
සමහරවිට. ඔව් ඒ කියන්නේ ඒ හැංගීම එන්න දෙන්න. නමුත් තර්ක කරන්න යන්න එපා, වැඩක් නැහැ. ඒ කියන්නේ අපි ඇතුළත තියෙන කෙලෙසියක් හින්දානේ අපි ඇවිස්සෙන්නේ. ඔය පිට කිසිම කෙනෙක් අදාල් නැහැ. ඒක අපි මුලින් අපි දැනගත්තේ පිට කෙනෙක් හින්දා තමයි අපි මේ ඔක්කොම අසාධාරණකම් අපිට වෙලා තියෙන්නේ කියලා. නෑ, අපේ කර්මයට සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. ඒක පහෙන් එකක් කර්මයට සිද්ධ වෙනවා. ඉතින් ඒ ටිකක් සිද්ධ වුණාට පස්සේ අපි කිව්වොත් එහෙනම් මේක හින්දාමයි මේ දේ වුණේ කියලා. නෑ, අපිට වෙන්න තියපු දෙයක්, අපි කරපු දෙයක් අහපව අපිට අහපව රිටර්න් වෙන වෙලාවක්. ඒ වෙදි රිටර්න් එක බාර ගන්න වෙනවා. බාර අරගෙන අපිට කරන්න තියෙන්නේ අපි ඒ අපේ ඇතුළත කැළඹෙන එක හොඳට බලන් ඉන්න ඕනේ. එතකොට ඒකට දෙවැන්නේක් සම්බන්ධ නැහැ. ඇතුළත කැළඹීමට සම්බන්ධ තමන්ම විතරයි. තමන්ගේ ඇතුළම විතරයි. ඒකින්ද ඒක දිහාම බලන් ඉන්න තර්ක කරන්න යන්න අවශ්‍ය නැහැ. තර්ක කරනවා කියන්නේ අපි තවත් ඒක කර්ම සිද්ධ කරගන්නවා. මොකද අර අපේ ඇතුළත බයෙන් අපේ කෙලෙස් එකනේ අපි තර්ක කරන්න යන්නේ. ඇත්තට වර්තමාන මොහොත කියන්නේ තර්ක කරන දෙයක් නැහැ. ව්‍යාකරණයටවත් දාන්න බෑනේ. ඉතින් ඒකින්ද පුළුවන් තරම් අර මේ තමන්ගේ ඇවිස්සීම දිහාම බලන් ඉන්න ඒක හේමම නැතුව යනවා. ආයෙත් වෙනවා. මුකුත් කය වචනේ දෙකින් නොකරන අධිෂ්ඨාන කරගන්න. හැබැයි වෙයි. ඒ කියන්නේ අපේ පුරුද්දට සහ අපේ ආවේගයේ වැඩිකමට වචනයක් දෙක පිට වෙයි. ඒක ගැන වරි වෙන්නත් එපා. ඒක ටක් ගාලා අපිට සමාව ගන්න පුළුවන් වැරදක් වුණා නම්. ඒකින්ද ඒක ගැන වරි වෙන්න එපා. ඕක ලස්සන කතාවක් තියෙනවා. අර මේ මාත්මේ ළඟදී අහගත්තේ. ඒක රාහුල හාමුදුරන්ගේ පොඩි කාලෙදී රාහුල හාමුදුරුවන්ට මේ පොඩි වයසේ මහණුණාට පස්සේ විනය නීතියක් දානවා. උපසම්පදා භික්ෂුවක් එක්ක සාමණේර භික්ෂුවක් දවසක්වත් ඉන්න බෑ එක තැනක. ඊට පස්සේ රාහුල හාමුදුරුවන්ට ඉන්න තැනක් නැතුව රාහුල හාමුදුරුවෝ කවුරුවත් බාරගන්නේ නැහැ. බාරගන්නේ නැතිකොට රාහුල හාමුදුරුවෝ අන්තිමට වැසිකිළිය නිදාගන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වැසිකිළියට යද්දි ගාද්දි වැසිකිළිය ඇතුලේ ගානවා. කවුද කියලා අහපුවම රාහුල කියනවා. ඊට පස්සේ මොකද කියලා අහපුවම මේ දැන් එකට ඉන්න බෑ, ඒක හින්දා මට මේ වැසිකිළිය ඉන්න තැනක් තිබ්බේ නෑ, වැසිකිළිය ඉන්නේ කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට සංවේගයක් එනවා. කොහොම මම ඉන්න කාලෙත් මේ පුතාටත් මෙහෙම නම් අනික් සංඝයාට කොහොම වෙයිද ඉදිරියේදී කියලා දවස් 3ක් ඉන්න පුළුවන් කියලා පණවනවා. ඉතින් මේකෙදි මේ රාහුල හාමුදුරුව එන එනක වළක්වන්න අර අනික් භික්ෂුන් වහන්සේලා කරන්නේ රාහුල හාමුදුරුව එද්දි පාරට කුණු දාලා රාහුල හාමුදුරුව එතනින් ගියාට පස්සේ මේ කට්ටිය අහනවනේ මේ පාරට කුණු දැම්මේ කවුද කියලා. ඒ කුණු දැම්මේ කවුද කියලා අහුවට පස්සේ මේ රාහුල මෙතනින් ගියාද කියලා අහනවා. මොකුත් කියන්නේ රාහුල හාමුදුරුව දැම්මා කියන්නේ රාහුල මෙතනින් ගියාද කියලා අහනවා. එතකොට කට්ටියට හිතෙන්නේ මේ රාහුල හාමුදුරුව මේ කුණු පාරට දැම්මා කියලා. ඊට පස්සේ මෙහෙම හැම තැනම කරනවා. ඊට පස්සේ පුදුමේ කියන්නේ මට අදාහ ගන්න බැරි මේ රාහුල ස්වාමීන් වහන්සේ අර කුණු ටික අයින් කරලා සමාවෙන්න කියලා ලියන්නේ. කියන්නේ තමන් නොකරපු වරදකට ඒක කිව්ව දේ කරලා ඒ පාරෙන් රොඩු ටික අයින් කරලා සමාවෙන්න ස්වාමීන් වහන්සේ කියලා යනවලු. එතකොට මේ තාත්තා බුදුහාමුදුරුව ගුරුවරයා සාරිපුත්ත හාමුදුරුව මොන විදියට පෙන පුප්පන්න පුළුවන්ද? පෙන හතම පුප්පන්න පුළුවන්. නමුත් මේ රාහුල හාමුදුරුවන්ගේ තියෙන නිහතමානීකමට අනේ අර රොඩු ටික අහිං කරලා සමාවෙන්න කියලා යන තරම් ඒ තරම් නිහතමානී වෙනවා කියන්නේ. ඉතින් අපිට ඒ මට්ටමටම අපේ හිත දියුණු කරගන්න පුළුවන් නම් මං හිතනවා අන්න ඒ දේ තමයි නිවන කියන්නේ. ඒ දේ තමයි, ඒ කියන්නේ අපි බලාපොරොත්තු අපේ කෙලෙස් ටික නැති කරන එක. ඒකට මේ දේවල් ටූල් එකක් කරගන්න ඕනේ. මේව දකින්න එක, මේ තර්ක කරන්න හිතෙන එක දැකීමම ඇති. එතනින් අපිට නවතින්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට අර අපිට ආවේගේ නිකන් අර ඔටුව කාන්දරේ ඔළුව ගහගත්තා වගේ උඩින් යනවායි විතර්ක ටික. මොකුත් වෙන්නේ නැහැ. ඒක දකින්න හොඳට. මොනවා හරි වචනයක් පිට වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් සමාව ගන්න පුළුවන් අපිට. පැහැදිලිද?
තර්ක දැක්කහම නතර වෙනවා. ඒ
ඒ
කියන්නේ
ඇති.
ඒක තර්ක කරන බව දැනගෙන සමහරක් ඉඩ දුන්නහම චුට්ටක් වෙලා ගිහිල්ලා හරි නතර
ඔව්
වෙනවා.
ඒ ඇති. ඒක කොහොමදත් වෙනවා. ඒ ආපු
අර දැනීම තියෙනවා. දැනීම තියෙන සවිනාස නිකන් අපහසුාවක්. ඒ කියන්නේ ඒකත් එක්ක කොහොමදත් දැන් මේ දැන් මේකත් එක්කනේ මේ වෙලාවේ ඉන්න වෙන්නේ.
ඔව්.
ඒක බාරගත්තාම ඒක ඉබේ මේ කරච්චරම කරදරයක් නොවි යන බවක් දැක්ක ස්වාමීන් වහන්සේ නඩරමට ප්‍රකාශ කරන්න හිතුණා.
අනිවාර්යෙන් වටිනවා ප්‍රකාශ
දිගින්
කරන
දිගින්
එක.
සර්කලයක්
ඔව් ප්‍රකාශ කරන එක වටිනවා. ඒක තමයි දුක කියන්නේ. දුක්ක සත්‍ය ඕක බාර ගන්න නොගෙන කරන්න දෙයක්වත් නැහැ. ඒකින් බාර ගත්තට පස්සේ ඉවරයි කතන්දරේ. ඒකින්ද අර ওই යන විදිය තමයි හරි. අර තර්ක එනවා, ඒ වේගය එනවාමයි. ඒක එහෙම දැක්කට පස්සේ එහෙමම ලප්තන ලොප් වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් අර අපි අර අර අපි ඒ වගේ ආදර්ශ දැක්කට පස්සේ අපිට තේරෙනවා නේද කියන්නේ. මේක තමයි පාත් එක. අපිට දැනි දැනි ඇඟට කැපි කැපි අර දැනි දැනි කෙලස් ටික කැපි කැපි යන අවස්ථාවන්. ඉතින් ඒකෙදි සතුටු වෙන්න පුළුවන්. ඒක වුණාට පස්සේ කියන්නේ ඔය වැඩසටහන ඉවරනාට පස්සේ තේරෙනවා කො මම මේ වෙලාවේදී මාරු විදිහට ජයග්‍රහණය කරානේ කියලා. ඒ සතුට විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් අනික ඔක්කොම දුක බාර ගැනීමක් තියෙන්නේ.
ආහා.
පැහැදිලිනේ.
ඔව්.
ඕක තමයි.
සමනස කෙලස් කැපි කරනවා කියන්නේ අර දැන් මේ ඒක තියෙද්දි අමාරුවෙන් අර හේමි ඉන්න එක එතකොට අර ඒක හරහා යනවා
වගේ දැනෙන එක කියන්නේ බයින්ද හිතෙනවා, අපන්ඩ හිතෙනවා, කොටන්ඩ හිතෙනවා, මරන්ඩ හිතෙනවා. නමුත් කාගෙන හිටියට පස්සේ ඊළඟ පාර එච්චර එන්නේ නැහැ. එහිමෙම කාලයක් ගියාට පස්සේ අරගෙනව ගානක් වන්නේ. එතකොට අපි දැනි දැනීම අපි අර මේ කෙලෙසේට බයත් නැහැ. කෙලෙසේ ආවට බයත් නැහැ යන බවත් දන්නවා. එතකොට ක්‍රියාත්මක වෙන්න යන්නෙත් නැහැ. අන්න ඒ ක්‍රියාත්මක නොවීම තුල සහ දැකීම තුල මෙන්න මේ සම්පජඤ්ඤේ ක්‍රියා මේ වැඩ කරන්න ගන්නවා. සම්පජඤ්ඤේ වැඩ කරාට පස්සේ තේරෙනවා මේ මම කියලා එකෙන්නේ නැහැ. මම කියලා දාගත්තට පස්සේ තමයි ඔය ගහගන්න යන්නේ. එතකොට මම අයින් කරන එක තමයි සම්පජඤ්ඤෙන් කරන්නේ. ඒක කාලයත් යද්දි සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අර කෙලස් ටික ටික අඩු වෙවි යද්දි වෙන්නේ.
අය මම සවිනා සෙගොඩක් තින්චන්න.
ආ හරි. ගොඩක්.
නදීප් මහතාට ආරාධනා කරන ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න.
මං හිතන්නේ පත්මනද සුදීර මට ඉස්සෙල්ලා ආවද කොයි කැමති නැද සුදීරට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් මට ඉස්සෙල්ලා
සුදීර තමයි දැන්
ආ එහෙමද හරි 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 බොහොම පිං හරි
තව කෙනෙක් නම් අතේසු එයා හැබැයි දැන් අතේසු
අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
නදීප් කතා කරන්නේ
ඔව්
ස්වාමීන් වහන්ස පොඩ දවසකින්
ඔව් ඒක තමයි
ස්වාමීන් වහන්ස ඔන්න භාවනා කරගල යන ස්වාමීන් වහන්සේ මේ පොඩි ගැටලුවක් නෙවෙයි ස්වාමීන් වහන්සේ පොඩි දැනගැනීමක් කරගන්න දැන් මම අර කලින් දවස්වල ස්වාමීන් වහන්සේගෙන් අහුණේ අර මේ ශරීරය නැතිවීම ඉන්න හිටින තැන නැතිවීම මේ දැනීම දැනගත්තට පස්සේ ඒක ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් නෑ වගේ තේරෙන දැන් නොදැනීමක් කියන එකක් නෑ වගේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැනෙනවාදී තමයි ලොකු කරුවලක් තියෙනේ කරුවල අතරේ නිකන් සුදු පොඩ්ඩක් තියෙනවා වගේ හැඟීමක් තියෙන සමහන්ද ඉතින් ඒක ඉන්න පුළුවන් හිතෙන කාලයක් ඉන්න පුළුවන් ඊට පස්සේ වෙනවාසේ දැන් මට ගොඩක්ලාට පරියන්කේ ඉන්න වෙලාවට සක්මනේ නම් එහෙම ගැටලුවක් නෑ ස්වාමීන් වහන්සේ සුපුරුදු විදිහට අර එපා වීමක් වගේ එනවා ඒක දකින්නවා අපහුව ලොකු සැනසීමක් එනවා ඉතින් එන හැමදේම බාරගෙන යනවා පරියන්කදී සමයි ස්වාමීන් වහන්සේ මේක ගොඩක් වෙලාවට දකින්නේ ඊට පස්සේ එතනින් ඉවර වෙලා මං පරියන්කේ නැගිටින්න උත්සාහ කරන කියන්නේ බහනා අවසන් කළා දෙවියන්ට ස්වාමීන් වහන්සේට පින් දීලා පරියන්කේ නැගිටිනකොට ස්වාමීන් වහන්සේ චූටි එපා වීම වගේ නේද ඒකත් දකිනවා සමහර දවස්වල ස්වාමීන් වහන්සේ එතනදී මට මේ මං හිතන්නේ ඔය අපි කියන යෝනිසෝ මනසිකාරය කියන එකද දන්නේ සතිමත් බා පොඩ්ඩක් ගිහිලා ගිහිල්ලා අරක ටික වෙලා වැඩිපුර වෙලාවක් තියෙනවා අර එපා වීම වගේ දකින්න එක පොඩ්ඩක් එතන පැහැදිලි කර දෙනවා සර් මම අතනට ආසහින්දා එහෙම වෙනවද කියන එකත් ගැටලුව තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ
එපා වීමට ආසාවක්ද
නෑ ස්වාමීන් වහන්සේ මං කියුවා අර දැන් අර කළුයි සුදුයි චුට්ටක් තියෙනවා වගේ අන්න එතන ඉන්නකොට මොනවත් නැහැ වගේ හරි සනීපයි ඒක ඉන්න පුළුවන් ඕනෑම කාලයක් ඉතින් පරියන්කේ ඉවර වෙලා දැන් අර පින්දීලා දැන් මම නැගිටිනවා කියලා දැනගෙන සමහර වෙලාවට එතනදී අර පොඩි මේ මං හිතන්නේ අසතිමත් වීමක් වෙනවයි කියලා වගේ තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ ඊට එහෙමද කියලා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද?
ඔව්. දැන් සාමාන්‍යයෙන් එහෙම තැම්පත් මනසක් ආවට පස්සේ ඒ වගේ දෙයක් දැනෙනවා. ඉතින් ඒකෙදි ඊට පස්සේ නැවතත් එන්නේ ඒ තැම්පත් බව, ඒ අරමුණු අඩු බව, අරමුණු නැති බව දැනෙන්නේ අරමුණු වලට සාපේක්ෂව. ඒක පැහැදිලි නේ? කියන්නේ අරමුණු නැති තැනක තියෙන සුවතාවය දැනෙන්නේ අරමුණු වලට සාපේක්ෂව තමයි අපි ඒක දැනගන්නේ. නැවතත් අරමුණු එද්දී සතිය නැතු යනවා නෙමෙයි. ඒක අපිට අරකට තියෙන කැමැත්ත හින්දා අපි මේක ප්‍රශ්නයක් වෙනවා. එතකොට අපිට එපාවීමක් එනවා මේක. ඒ කියන්නේ මේකේ මේ නিত্যතාවයක් නැති බව. ඒ කියන්නේ අරමුණු නැති ස්වභාවය හෝ අරමුණු තියෙන ස්වභාවයෙන් සාපේක්ෂයි. ඉතින් මේ දෙක චක්‍රානුකූලව නැත්තම් ඇති නැති වෙමින් යනවා. එතකොට අපිට එනවා එපාවීමක්. යකු මේකේ නෑ නිවරයක් කියලා. නැත්තම් මේකේ නෑනේ මේ අර මොකද දකින්න නিত্যතාවයක් නෑනේ. අන්න ඒක තුල තමයි ඔය එපාවීම එන්නේ. නමුත් ඒ එපාවීම අර තියෙන මේ එකට වඩා ටිකක් ඉදිරි ගමනක්. ඉදිරියට යෑම. නමුත් යෝගාවචරයට තේරෙන්නේ අතන තමයි හොඳම තැන. නැත්තම් එපාවීම කියන එක අපි දකින්නේ නැහැ හොඳ දෙයක් විදියට. නමුත් ඒක එපාවීම කියන එක එතනින් එහාට ගිය ස්ටෙප් එකක්. ඒ කියන්නේ හොඳ උපේක්ෂාවකට එනවා කොහේටවත් ඇලෙන්නේ නැහැ. කියන්නේ හොඳ තැනක් කියලා එහෙම මනාප තැනක් කියලා නෑ. දන්නවා යථාභූතය කියන්නේ අර මේ දේ නැති වෙන බව දැකීම. ඒ කියන්නේ මේ ඒ තැම්පත් වීම සහ ඊට පස්සේ අරමුණු වලට ආයෙ මාරු වීම තියෙන එක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. ඒකට මමය දාගත්තොත් තමයි තියෙන කරදරේ තියෙන්නේ. නමුත් මේක මේ ස්වභාවයෙන්ම ඒ ඇති නැතිවීම සිදුවීම තමයි යථාභූතය කියන්නේ. ඉතින් ඒකෙදී යන විදිය ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපිට අපේ තියෙන අර සංකල්පය වෙනස් කරගන්න ඕනේ. මේක අර අපි මොකක් හරි දෙයකට තියෙන කැමැත්ත හෝ අකමැත්ත තමයි මෙතෙන්දි බලපාන්නේ කියන එක තමයි මට නෝ කියන විදිහට තේරෙන්නේ. එහෙමද නැත්තම්
මාත් හිතන්නේ එහෙම තමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය එපායම කියන එක ස්වාමීන් වහන්සේ දැන් මට කියන්නේ දැන් නෑම වගේ තමයි. ඒක පරියන්කේ දිනා ඒක ගොඩාක්ම අත්දකින්නවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒක දැන මම ඒක දැන් ලොකු ස්වාමීන් වහන්සේගෙත් අහපුලාට කියන්නේ භාවනාවේ දියුණුවක් කියලා. ඒක හොඳටම තේරෙනවා. ඒ පාවෙන් පස්සේ එන උපේක්ෂාව කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ හරි තැම්පත් ගතියේ සනීපය රසණි විස්තර කරන්න බෑ ඇත්තටම. ඒකත් දකිනවා. ඒ ඔක්කොම තිරලා පරියන්කෙන් ආයෙන ගිටින්න හදනකොට තමයි සන්නවස නැගිටලා ඒ තප්පර ගානක් ඇතුළත සිද්ධ වෙන දේ තමයි මම ඔය කියන්නේ.
ඔව්. ඒ කියන්නේ ආය අර
අතන තියෙන කැමැත්ත තමයි
කැමැත්ත තමයි ආය චක්‍රයක් යනවා. ඒ චක්‍රය යද්දි දැන් එපා වෙන්නේ මේක යකෝ ඉවරයක් නැහැනේ. කෝකට කැමති වුණත් ඒක තියෙන්නේ නැහනේ. අන්න ඒක තුලනේ උපේක්ෂාවට යන්නේ. එතකොට ආයෙ ඔය නැගිටින්නේදී ආයෙ අර චක්‍රෙට යනවා. ඒ කියන්නේ නැත්නම් ආයෙ අර මේක වෙනවා. ඒකට තියෙන කැමැත්ත තමයි මේ ඔය තියෙන එකම මේ මනාපේ තමයි ඔක. ඒක දැක ගන්න පුළුවන් නම් ඕක ඉදිරියට ඕකම තමයි තියෙන්නේ. ඔච්චරමයි තියෙන්නේ. සාමාන්‍ය ජීවිතෙත් ඔච්චරමයි. කැමැති අකමැති දෙක අනුව අපිව පෙළනවා. එතකොට ඒක දැක්කට පස්සේ හරි මේ එන්නේ පොඩි පාවීමක් එක්ක. මේ පාවීමක් එක්ක හොඳ දැනුවත් භාවයක් එනවා. ඒකේ රහ ඉතින් ආයෙ මෙලෝ රහක්ම නැහෙනේ. කිසිම දෙයකට අල්ලන්න බෑනේ. කිසිම ගයක් මායින් කරන්නේ නැහැ. මේ කිසි මෙලෝම රහක් නැහැ. ඉතින් ඒකයි එපා වෙන්නේ. ඒක තමයි හොඳම රිසල්ට් එක වශයෙන් දකින්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔහොම කරගෙන යා. හැබැයි දෙවිගට ආයේ ඔය වගේ කියන්න. එතකොට මේ හරි ආගින්නටත් හොඳයි. හොඳයි. හරි.
තේරුවන්
සරණයි. ස්වාමීන් වහන්සේ තව කෙනෙක් අත උස්සලා තියෙනවා අවස්ථාව දෙන්න පුළුවන්ද?
ඔව් වෙලාව නැහැ. ඉවර අපි දෙමු අවස්ථාවනේ පොඩි වෙලාවක්.
සමිතා පරණ විතාන මහත්මිය ඔබගේ ප්‍රශ්නය හෝ වාර්තාව ඉදිරිපත්. සමිතා මහත්මිය හෝ මහත්මයා ඔබට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න. එයා කතා කරන්නේ නෑ ස්වාමීන් වහන්ස. මං හිතන්නේ ඉතින් අයින් වෙලාද දන්නේ නෑ. මේ කම්පියුටර් එක ගාලා බන්දුල සොයිස මහතාට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්
මට තියෙන වහන්සේගෙන් වර්තමාන මොහොත ගැන සවිනස් පොඩි අදහසක් දැනගන්න.
ඔව්.
දැන් අපි අපි තුම අපි අසතිමත් ඉන්න වෙලාවක එතකොට يعني මොකක් වෙලාවකට සවිනස් අසතිමත් වෙන ඉන්නේ. එතකොට අපි තුම දැන් ඔන්න අපි දන්නවා සවිනස් දැන් අසතිමත් වුණා කියලා. එතකොට සතියට අසතිය කියන එක තේරෙනවා. එතකොට සාන්නාංශ එතකොට ඒ චිත්තක්ෂණය එතකොට සමහරක් වෙලාවට මේකට එන්න තියෙන අකමැත්තත් පේනවා. අපි කැමති නැහැ කියලා මේ වර්තමාන මොහොතට එන්න. සමහරක් වෙලාවට ඒක අනායාසයෙන්ුත් වෙනවා. ඒ වර්තමාන එතක කියන්නේ සතිය පිහිටවන්නේ ඇත්තටම සමහරවිට මේ වර්තමාන මොහොතට හිත ගන්න කියලා එහෙම කිව්වොත් ඒක නිවැරදිද?
මොකද්ද අන්තිම වාක්‍යය?
ඒකයි මර්සොමනසෙම ඒ කියන්නේ අපි දැන් සතිය පිහිටවන්නේ මේ වර්තමාන මොහොතට හිත ගන්න කියලා කිව්වොත් ඒක නිවැරදිද ස්වාමීන් වහන්ස?
ඕ ගණ්ඩ පිහිටවීම අපි කියන මානසිකාරය කියලා ගන්න පුළුවන් විතර්කයට නැගීම. ඊට පස්සේ ඒ වර්තමාන මොහොතට ආවට පස්සේ ඒක තමයි සතිය කියන්නේ. එතකොට නිර්වචනය කරන්න බෑ. ඒකෙදි අපි ඒ දැනිච්ච දේ කියනවයි කියන්නේ වර්තමාන මොහොතේ මොනවා හරි දෙයක් කියන්න යනවයි කියන්නේ. කියන්නේ ඒ ගැන ඒ වර්තමාන මොහොත ගැන එලි දක්වන්න යනවයි කියන්නේ ඒක අතීතයක් වෙලානේ. ඒ කියන්නේ අපි මොනවා හරි කියන්න ගත්තොත් ඒක අතීතයක්නේ. තේරෙනවා මේ කියන දේ. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් වචනෙට දාන්න ගත්තොත් ඒක අතීතයේ සිදුවෙච්ච දෙයක්. ඒ කියන්නේ ඒ චිත්තක්ෂණයකට කලින් හරි සිදුවෙච්ච දෙයක්. ඒකෙ හින්ද වර්තමාන මොහොත සම්පූර්ණයෙන් භුක්ති විඳින්නේ කියන්න බෑ. ඒ වර්තමාන සම්පූර්ණ වර්තමානයට එළඹිලා ඒක තුල ජීවත් වෙද්දී ඒකට කියන්න පුළුවන් සතිය කියලා. එතකොට ඒක වචනයකට දාන්න බෑ. ඒකේ භුක්ති විඳීමක් විතරක් තියෙනවා. හැබැයි පස්සේ අනුමාන ඥාණයෙන් දැනගන්නවා මේ මේක තමයි මෙහෙම මේ වෙලාවේදී මේක තමයි සිදු වුනේ කියලා. හැබැයි සියල්ල සිදු වෙලා සම්පූර්ණව ඒ සියල්ල සිදු වෙනවා. නමුත් අපිට ඒක මම අවශ්‍ය නැහැ ඒකට. නමුත් එතනදී මේ වචනෙට දාන්න බෑ. වචනෙට දාන්න උත්සාහ කරද්දිම අපි අතීතෙට ගිහිල්ලා ඉවරයි ඒ සිද්ධිය.
කොස්මොනස් එතකොට ඒ කියන්නේ වාංශ කියන්නේ දැන් අපි කියන්නේ සක්මනේ ඉන්නකොට ඒ සක්මනේ ඉන්න බව දන්න එක. එතකොට ඒ කියන්නේ ඒකට අපි නිර්වචනය කරන්න ගියේ නැත්නම් එතකොට ඒක තමයි වර්තමාන මොහොත. ඒ
කියන්නේ ඒක වර්තමාන ඒක ඒ සතිය හොඳට එළඹුණා නම් ඒ සක්මනේ සම්පූර්ණ ඒක තුල ජීවත් වෙනවා. එතකොට සමාහලවට දැනෙන්නේ මේ ජීවත් වෙනවා කියලා විතරයි. එහාට මෙහාට මොකද්ද යනවා එච්චරයි දන්නවා සම්පූර්ණයෙන් ඒකට එළඹිලා. නැත්නම් අපි යටිපතුලේ හොඳට දැනෙන දේත් එක්ක හොඳට එළඹිලා හිටියානම් මොකක් කියන්න දෙයක් නැහැ. ඒක හොඳට ඒකේ සුවතාවයක් දැනෙනවා. ඒක කියන්න වචනෙන්නේ නැහැ. ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒක තුල ජීවත් වෙනවා. එතකොට ඒක සම්පූර්ණ වර්තමාන මොහොත. අපි මොනවා හරි ඒ ගිලිහෙන්නේ ප්‍රපංච වලට ගිය ගමන් ඒක එක්කෝ නවත්තන්න හරි එක්කෝ වෙන තැනකට යන්න හරි නැත්නම් මේක තව කාට හරි කියන්න හරි මේක කියලා දෙන්න හරි වගේ ප්‍රපංච ටිකක් ආවොත් ඔන්න අර ටික ගිලිහිලා යනවා. ඒක හින්දා වර්තමාන මොහොත කියන්න බැරි වුණාට ඒක තියෙන පුදුමාකාර සුවයක්. ඒක තේරෙන්න සෑහෙන කාලයක් කරලා අර ප්‍රපංචවල තියෙන කරදරේ සහ මේකේ තියෙන සනීපේ දැක ගන්න ඕනේ. දැක්ගත්තට පස්සේ මේ දිගට මේ මාරු වෙන්නේ අපිට ඕනේ දෙන්නේ නිකන් මාරු වෙනවා. මාරු වෙද්දී මේ කවදා හරි එන්නෙන්ද තේරුම් ගන්නවා හිත. ඒකවර වර්තමාන මොහොත කියන එක ප්‍රශ්න මොකුත් නැහැ කියා ගන්න බැරි වුණාට කොච්චර සනීපයිද කියන එක පස්සේ තේරෙන්නේ. එතකොට තමයි මුලින් කියනවා දැනෙන්නේ නැහැ මොකුත් නැහැ කිය කියා. නමුත් ඒක ඉදිරියට යන්න දැනෙන්නේ නැහැ නෙමෙයි. ඒක තුල තියෙනවා දැනීමක්. නමුත් අපි ඒක මේ ටික ටික තමයි ඒකට බහින්නේ. ඒකින්ද එන්නෙන්න යෝගාවචරය දියුණු වෙනවා කියන්නේ සියුම් දේවල් පවා දැනෙන්න ගන්නවා. හැබැයි ඒක තුල ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන්න පුළුවන් ඔහි.
එහෙම සර්. එතකොට සමනස දැන් ඒ කියන්නේ දැන් ඔකට පූර්ණ අර්ථකථනයක් දෙන්න පුළුවන් දැන් හිස්තන වගේ එකක් ගැන කතා කරනකොට ඒක වර්තමාන මොහොතමයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට අපිට වචනයක් නිර්වචන දෙන්න බැරි හින්දා
ඒකෙදි දැන් හිස්තන කියන්නේ එකක්. ඒ කියන්නේ අරමුණු වල එකක්. ඒ කියන්නේ හිස්තන ගැන කතා කරන්නේ ආනාපානය ගැන කතා කරනවා නම් විතරයිනේ. එතකොට ආනාපානයක් නැත්තම් හිස්තනක් නැහැ. එතකොට ආනාපානය තුල හරියටම කිඳා බැත්තට පස්සේ ඒකත් වර්තමාන මොහොත, ඊට පස්සේ ආනාපානේ නැතු කියලා හිතනට ගියාට පස්සෙත් ඒකත් වර්තමාන මොහොත. මේ දෙකම අරමුණු දෙකක් විතරයි. ඒ කියන්නේ අරමුණට සාපේක්ෂව නැති තැන ඊට පස්සේ ඉස්තන ගැන කතා කරන්න බෑ. ඊට පස්සේ ආය ආනාපානේ නැත්තම් ආය කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ආය ආනාපානේ සාපේක්ෂ හැම දෙයක්ම ඒ හැම
දෙයක්ම
ඔව් එතකොට
මට තේරෙනවා.
ඔව් ඒ හැම දෙයක තුලම ඒ තුල කිඳා බහැලා ඒක තුල දැනගත්තා නම් ඒක වර්තමාන මොහොත. ඒ දෙ හැම දෙයක්ම වර්තමාන මොහොත. ඒ එහෙම වුණාට පස්සේ ඒ එන දේ දකින්න දේ. නමුත් අපි ප්‍රපංච කරන දේ වර්තමාන මොහොතෙන් ගිලිහෙනවා. ඒ ගැන හිතලා කතන්දර ඇතුළේ හතන එක. නැත්තම් එන සිතුවිලි කෑලි පවා වර්තමාන මොහොත විදිහට දකින්න පුළුවන්. එතකොට කියන්න තේරෙන්නේ නැහැ මොනවදෝ ඇවිල්ලා කෑලි ටිකක් යනවා, කෑලි ටිකක් එනවා, සද්ද ටිකක් ඇහිලා යනවා, මොනවද කියලා දන්නේ නැහැ. ආනාපානෙත් ඇවිල්ලා යනවා, හිස්තැනත් ඇවිල්ලා යනවා. මේ වගේ අර ඒ යථාභූතයට ගියාට පස්සේ ඒ දේවල් ඇති නැතිවීමක් විතරයි. ඒකේ කිසි ස්ථිර බවක් නැහැ. හැබැයි ඒක දකින්න බෑ වමන යනවා. ඉතින් ඒක වර්තමාන මොහොතෙන් චුට්ටි චුට්ට පුරුදු කරලා ආනාපානෙ පුරුදු කරන්නේ එක පාරට ඒක දකින්න නැතුව චුට්ටි චුට්ට ආනාපානෙ ඉන්නවා. එතකොට මුළු ලෝකෙම අමතක කරලා ඒක තුල විතර සතිමත් වෙනවා. ඊට පස්සේ තමයි ටික ටික ඕන් හිස් තැන. ඊට පස්සේ සිතිවිලි සද්ද වේදනා අර රූප ධර්මකින් පටන් ගන්න නාම ධර්මේ චුටි චුට්ට ඉගෙන ගන්නවා. එතකොට හැම තැනකම වර්තමාන මොහොතේ හිටියට පස්සේ ඇති නැතිවීමක් විතරයි තියෙන්නේ. ඇයි අපි අල්ලගන්නේ නැහනේ? එකක් ඇවිල්ලා යනවා, එකක් ඇවිල්ලා නැති වෙලා යනවා. අන්න ඒ විදිහට යෑමක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙදි හරි අමාරුයි ඒක මේ මේකයි කියලා ඉරක් ගහලා තේරුම් කරන්න, වෙන් කරන්න. ඉතින් ඕම
යන ඒතුළු සාමනස දැන් අපි හිතමු දැන් සිතුවිල්ලක ඉඳලා සිතුවිල්ල අවසන් වෙගෙන යනකොට ගෙවෙනකොට අපි හිස්තැනට එනවානේ. එතකොට ඒ එන එක වංශික විදිහට සාපේක්ෂව එතනට එනවා. ඉතින් එතකොට ඒ කියන්නේ සිතුවිල්ලත් එක්ක අපේකුත් නැහැ. හරි මනාපයක් තිබුණා නම් එක අතහැරලා එනවා. ඉතින් එතකොට සවනසේ ඒක ඒ වෙදි ඒ එන විදිය ඒකත් ඔය වෙන්නේ වර්තමාන මොහොත කියලා එහෙම නිර්වචනයක් කරන්න අමාරු.
ඒත් එච්චර තමයි. ආනාපානේ නැති වෙලා ගියාට පස්සේ ඒ තිස්තන අර හිතවිලි ඇවිල්ලා ගිහලා නැති වෙලා ගියාට පස්සෙත් ඒ දෙකේම නැතිවීම නිරෝධය. දෙකේම නැතිවීම නිරෝධය. අර සිතිවිලි කෑලි වල නැත්තම් ඒ සිතිවිලි වල හරියට දැනගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා නම් කතන්දර හදන්න නැතුව ඒකත් වර්තමාන මොහොත. ආනාපානෙත් වර්තමාන මොහොත. ඒකේ නැතිවීමත් ඒ දෙකම නිරෝධය එකයි. හැබැයි මුලින් ඒක කියන්නේ මුලින් ආදුරකයට කියන්නේ අර ආනාපානෙ විතරක්ම බලන්න කියලා. නමුත් අන්තිමට ගත්තට පස්සේ සිතිවිලි ඇතිවිලා නැතිවිලා යන්නේත් එකම තැනකට. සද්ද නැතිවිලා ඇතිවිලා නැතිවිලා යන්නේත් එකම තැනකට. ඒ දෙකේම නිරෝධය එකම සත්‍ය එකම රහයි කියලා භාග්‍යතුනා සඳහන් කරනවා. හැම දෙයකම නැතිවීම යන්නේ නිරෝධය එකම රහයි. ඒ කියන්නේ නැතිවීමක් නැතිවීමට පස්සේ ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒකේ හිස් තැනක් කියලාත් කතා කරන්න දෙයක් නැහැ.
එමසාර. එතකොට දැන් සමනස මේ අර මැද අතහරිනවා කියන එක දැන් අර මුදෙසේ මජ්ජ සූත්‍රයේ මම දම්කස සමනසෙන් විස්තර කරාමට එතනදී අහනවා මැද අතහරිනවා කියනකොට දැන් ඔය මැද කියන එක ඒ වර්තමාන මොහොත අතහරිනවා කියන එක නෙමෙයි එතන දඩස්
කියන්නේ මදන්සාර. ආ. ඔව් මොකද කියන්නේ වර්තමාන?
ඒ වර්තමාන මොහොත මැද කියන එක නෙමෙයිද එතනදී අදහස් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒකත් අතහරින්න ඕන කියන එකද?
නෑ වර්තමාන මොහොතයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ නැත්තම් මෙදහත් භාවය කියන්නේ ඒක දෙකක්. ඒ කියන්නේ අපි මේ වර්තමාන මොහොත සතිය කියන එක පාවිච්චි කරලා සම්පජඤ්ඤයට යන්න මාරුවේදී අපිට උපේක්ෂාව තමයි උදව් කරන්නේ. උපේක්ෂාව කියන එක මේ අපි හිස්තැනට කැමති වුණොත් ඔන්න අරමුණු ගැන හිස්තැන ගැන ලකුවට කතා කරනවා. ඒ ගැන ලකුවට වර්ණනා කරනවා. ඒකට ගැන ලකු මනාපයක් තියෙනවා. ඊට පස්සේ අරමුණු වලට වෛර කරනවා. මේ දෙක දවසක තේරෙනවා නම් මේ අරමුණත් එකයි ආනාපානෙත් එකයි හිස්තැනත් එකයි කියලා අන්න ඒ තේරෙනවා. මේ උපේක්ෂාවට යනවා. මේ උපේක්ෂාවෙන් තමයි ඊට පස්සේ මේ කෙලෙස් කැපීමක් සිදු වෙන්නේ, සම්පජඤ්ඤය සිදු වෙන්නේ. ඊට පස්සේ තමයි මේකේ අතහැරීමක් සිදු වෙන්නේ. ඒක වර්තමාන මොහොත අතහරිනවා නෙමෙයි. නමුත් ඒකේ තියෙන ඒක පිළිබඳ තියෙන මේ උපාදානයේ අතහැරීම. කියන්නේ මේක අල්ලා ගැනීම නැත්නම් මේක තියෙන මනාපමනාප නැත්නම් ඒ දේවල් අතහැරීමක් විතරයි ඒ සිදු වෙන සිද්ධාම එහෙමම සිද්ධ වෙනවා. ඒ දැනුවත් භාවය එහෙමම තියෙනවා. නමුත් අතහරිනවයි කියන්නේ වෙනම කරුණක්. එතකොට වර්තමාන මොහොත කියන්නේ තව එකක්, මැද මාර්ගය කියන්නේ තව එකක්. කියන්නේ අපිට සම්බන්ධයක් ඇති කරන්න පුළුවන්. නමුත් අර එහෙම වෙන් කරලා ගන්න අවශ්‍ය නැහැ. මේ සිදුවෙන දෙයක් තියෙන්නේ, අපිට තියෙන්නේ අපිට ඒක පිළිබඳ එන්නේ සැක ටික එන්නේ ඔයගේ ප්‍රශ්න කරන්න පුළුවන් අපි හිතෙන් මේ මේකද 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 කියලා. නමුත් ඒකත් තියෙන්නේ ප්‍රපංචවල, ඒ තියෙන මේකත් තියෙන ප්‍රපංචවල. නිකාම යද්දි ඒකට අය වෙන ලුණු මිරිස් මොකුත් ඕනේ නැහැ, වැඩේ නිකම්ම යනවා. අර මමයා චුට්ටක් අයින් කරන්න විතරයි තියෙන්නේ, බන්දුල පොඩ්ඩක් අයින් කරපු ගමන් වැඩේ යනවා නියමට උණු කැවුම් වගේ. ආයි අහන්න දෙකුත් නැහැ, කියන්න දෙකුත් නැහැ. අපිට තියෙන්නේ අර ඒක මේකද කියන මේක නැතුව හොඳට යන්න දෙන්න. එතකොට වර්තමාන මොහොතෙන් ওই මැද මාර්ගයයි ඔක්කොම අතහැරීමයි ඔක්කොම කරලා දෙනවා. ඒක ලස්සන අර නචේතනාකරණීය සූත්‍රය කියලා තියෙනවා. සමහර පුළුවන් වුණොත් ඒකෙන් මම මේ කියන්නම්, ඒකෙදි කියනවා මෙතනින් මෙතෙන්ට යන්න, නැත්තම් ඒක තැනක එක ස්ටෙප් එකකින් තානික් ස්ටෙප් එකකට යන්න චේතනා කරන්න ඕනේ නැහැ කියලා. කිසිම ඒක ගැන හිතන්න දෙයක් නැහැ, මොකද කරන්න ඕනේ කියලාවත් හිතන්න දෙයක් නැහැ. ඒ යනවා, ඒක ධර්මතාවයක් කියලා වාග්යතුන සඳහන් කරනවා. ඒක ලස්සන සූත්‍රයක්, ඒක ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. අන්න ඒකෙදි කියනවා වගේ හිතන්න දෙයක් නැහැ, වැඩේ වෙනවා. අපිට තියෙන අර මමයා පොඩ්ඩක් අයින් කළා වර්තමාන මොහොතේ ඉඳ දෙන එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොම් පින්
වහන්සේ තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ ඊට වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. සේම ඉතා වටිනා උපදෙස අපට ලැබුණා. ඔබ වහන්සේට පුණ්‍යානුමෝද, ඔබ වහන්සේට පින්දි වන්දනා කිරීමටත් මං නාමන්ත තන්තිරිගේ මහට ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි. පුණ්‍යානුමෝදනාට අවසරයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
අවසර දෙනවා දිරවසර.
ස්වාමීනාංස, අද දිනේත් මේ සක්මණ පරියන්කේ ආශ්‍රිතව අපගේ කමඨාන් ගැටලු සඳහා ඐ ඉතින් මේ බණ අහගෙන ඉන්නකොට, මේ කාරණා අහගෙන ඉන්නකොට තේරුම් යන ප්‍රධානම දේ තමයි මේ අපි සංසාරේ ඇවිල්ලා තියෙන දුකත් එක්ක ගත්තම මේක එක ක්ෂණයක් වගේ අවස්ථාවක් මේ තියෙන්නේ. ඉතින් මේක මේ කෙනෙක්ට ජීවිතයේ ජීවත් වෙන තුරාවටත් මේක ප්‍රයෝජනයක් වෙනවා. ඊට පස්සේ යම් කෙනෙක් හදිසි මරණ මංචකයකට මුහුණ දෙද්දිත් මේ දේ උපකාර වෙනවා. අපිට මේ තියෙන වාසනාව සමහරලාට අන්‍ය ආගමික කෙනෙක්ට නොලැබෙන්න පුළුවන්. මෙච්චර පහසුවෙන් අපි බෞද්ධ වෙලා ඉපදුන නිසා මේ විදිහට අවස්ථාවට ලැබෙනවා. මේ ටිකක් වැඩි පහසුවෙන් වැඩි සම්භාවිතා තියෙන අපිට මිස දීම ගැන ඔබ වහන්සේලාට අපගේ අපසීල දෙනාගේ පාදාවි වන්දනා පූර්වක නමස්කාරය වේවා. සාදු සාදු. සුනීය පූජනීය ලොකු සංඝාසිතත් මේ වැඩසටහන මෙහෙවමින් අනුග්‍රහ දෙක් වූ ඔබ වහන්සේලා දෙනමටත්, නිසරණ වැණේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ලෝකවාසී සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය ධර්මයන් නිවන් අවබෝධ වීම පිණිස හේතුඵල ධර්මයන් වේවා, හේතු වාසනා ශක්තින් වේවා. ඔබ වහන්සේලාට නිවන් අවබෝධ වේවා. සාදු 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 සාදු. ඊළඟට මේ වැඩසටහන ආරම්භ කිරීමට මුළු පුද්ගලිකින් ඒ පුද්ගලයාටත්, ඒ ගිහි පාර්ශ්වයෙන්, ඊට පස්සේ මේ වැඩසටහන ගිහි පාර්ශ්වයෙන් පවත්වාගෙන ඒමට අපට කැප වූ බොහෝ පිරිසක් ඉන්නවා, ඒ සියලු පිරිසටත්. ඒ වගේම මේ වැඩසටහන සාර්ථක වීම පිණිස මේ බණ අසාගෙන දහම් වැඩසටහන ආසන සියලු දෙනා ඉන්නවා, ඒ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒකාන්තව නිවන් අවබෝධ වීම පිණිස හේතු වාසනා ශක්තිය වේවා, හේතු ඵල වේවා. කුසල ධර්මානුභවයෙන් නිවන් අවබෝධ වන ලෙස හේතු සකස් වීමට වාසනාවක් වේවා. සාදු සාදු සාදු. මේ සියලු පින් අපට නොපෙනෙන පින් කැමති පෙනෙන පිරිසටත්, නොපෙනෙන පිරිසටත් අනුමෝදන් වේවා. එත්තාවතාච අම්මේහි සම්හතං පුඤ්ඤ සම්පතං.